දැන් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර කරුණු කීපයක් ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන. මේ ජූලි මාසේ 15 වෙනිදා ඉඳන් 21 දක්වා මේ ලබන සෙනසුරාදා ඉඳන් අදත් සෙනසුරාදා භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකට තව කීප දෙනෙකුට නම් ඇතුළත් කරන්න පුළුවන්, කීප දෙනෙකුට ඉඩ තියෙනවා. ඒක නම් ඇතුළත් කරලා තමන්ගේ ඒ භාවනා වැඩසටහනට එන්න කැමති අලුත් අයටත් පරණ කීප දෙනෙකුටත් ඉඩ තියෙනවා. ඒ සඳහා නම් ලියාපදිංචි කරලා යන්න ඕනේ. අර පහල තියෙනවා ඒකේ ලැයිස්තුවක්. ඒ ලැයිස්තුවට තමන්ගේ නම ඇතුළත් කරගත්ත හැකි. එන්න කැමති අවශ්‍ය පින්වත් පිරිස ඉන්නවා නම් තව 30-40ක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ, ඊළඟට අගෝස්තු මාසේ නැවත අගෝස්තු 12 නිවැන්ම භාවනා වැඩසටහනක් තියෙනවා. හැබැයි අගෝස්තු මාසේ වැඩසටහනට නම් දැනට නම් 200 ගණනක් තියෙනවා. නමුත් තව 10 දෙනෙක් විතර ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා මීටිගම. ඊට අමතරව අගෝස්තු මාසේ 26 වෙනිදා ඉඳන් 26, 27, 28, 29, 30, 31 කියන දින 6 තුල සූර්ය වැව නගරයේ තුලම තියෙන බැද්දේ වැව කියන පන්සලේ භාවනා වැඩසටහනක් තියෙනවා දවස් 7ක. ඒකට ඒ ඇඹිලි පිටිය තිසමාරාම හම්බන්තොට ඒ පැත්තේ තනමල්විල සූර්ය වැවේ පැත්තේ ආයට සහභාගී වෙන්න පුළුවන්. 1000කට විතර ඉඩ තියනවා කියලා තියෙනවා. ඉතින් ඒ භාවනා වැඩසටහන් තමයි මේ මාසෙත් ලැබෙන මාසෙත්. හෙට මහරගම ධර්ම දේශනාවක් තියෙනවා උදේ 8:30 ඉඳන් 11:30 දක්වා. ඒක 8:30 ඉඳන් 11:30 දක්වා භාවනා මේ ධර්ම දේශනාවකුත් ධර්ම සාකච්ඡාවක් තියෙනවා හෙට මහරගමදී. ඊළඟට 22 වෙනි සෙනසුරාදා හවස 2:30 බණ්ඩාරගම ගම්මන්පිල අර වැවුතර උත්සව ශාලාවේ ධර්ම දේශනාවකුත් සාකච්ඡාවකුත් තියෙනවා. 22 වෙනි සෙනසුරාදා හවස 2:30 ඒකටත් සහභාගී වෙන්න පුළුවන්. 23 වෙනිදා නැවත හවස 2:30 මානුවර පෙරාදිණියේ ඒ පෙරාදිණිය හන්දිය මෙහා පැත්තේ වෙනදාට ධර්ම දේශනාව පවත්වන ශාලාවෙම ඒ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් 22 වෙනි 23 වෙනි ඉරිදා හවස 2:30 ඉඳන් තියෙනවා. ඒකටත් සහභාගී වෙන්න පුළුවන්. ඊළඟට 29 වෙනිදා සෙනසුරාදායේ ජූලි මාසෙම අග මාතලේ නගරයේ මැදේ මට හරියටම ලිපිනේ කියන්න බෑ. නමුත් නගරයේ විහාර ලේන් එකට එහා පැත්තේ ලේන් එකේ ඒ ලොකු උත්සව ශාලාවක් හෝටෙල් එකක් ඒකේ තියෙනවා ධර්ම දේශනාවක් දෙකමාරින්නම් පහ දක්වා මහනුවර මාතලේ දමුල්ල පැත්තේ ඇයට ඒ ධර්ම දේශනාවටත් සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ඉදිරි මේ මාසේ ජූලි මාසේ සහ අගෝස්තු මාසේ වැඩසටහන්. අගෝස්තු මාසෙත් නැවතත් මහරගමත් මහනුවරත් පෙරදිනියෙත් ධර්ම දේශනා පවත්වන බණ්ඩාරගමත් ධර්ම දේශනා නැවත පවත්වනවා භාවනා වැඩසටහන් දිකට අමතරව කොයි ආකාරයෙන් හෝ. එනිසා ඒ භාවනා වැඩසටහන් වලට සහභාගී වන්න කැමති පිටුතුන් තමන්ගේ නම් සටහන් කරන්න ඕන. තව ඉදිරියටත් සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස 4-5 භාවනා වැඩසටහන් තියෙනවා. ඒවටත් සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. නම් ඇතුළත් කරලා යන්න ඕන. ඉතින් ඒක ඒව තමයි මේ දැනුම් දීම් තියෙන්නේ. ඉතින් ඒ අනුව හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාවලට සවන් දීලා අර සුතමේ ඥානයේ වරතෝගෝෂික පත්‍ය ලබා ගන්නා වගේම මේ දැනුම දැක්මක් බවට පත් කරගන්න භාවනා වැඩසටහනකට සම්බන්ධ වීම, සතියක් ඉඳීම බොහෝ දුරට උපකාර වන බව දැන් අපි අත්දැකීමෙන් තේරුම් අරගෙන තියෙනවා. මේ ඉතිං බැසගල භාවනා වැඩසටහනක් තිබුණා මේ ඊයේ පෙරේදා ගිය සුමානි ඉවර වුණේ. ඒ භාවනා වැඩසටහන තුළ බොහෝ දෙනෙකුට මේ ඇස් පෑදුනා. ධම්මචක්කු උද්පාදි වුණා. ඉතින් ඒක නිසා මේ ධම්මයට පාද ගන්න ඕන. ඔක වැහිලා තියෙන්නේ. රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන්, මානෙන් වැහිලා තියෙන්නේ. කාගේත් නෙමෙයි තමන්ගේ. ඉතින් ඒක නිසා මේ තමන්ගේම ධම්මයට පාද ගන්නවා මිසක් අනුන්ගෙන් මේක ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා තමන්ගේ කල්පනා කරන දේ, තමන් හිතන විදිය, තමන් මනින විදිය බොහෝ දුරට තමන්ටම නොතේරුණාට වරදක් තියනවා වෙන්න පුළුවන්. ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. ඒ නිසා පංචස්කන්ධය උපාදානය කරගන්න බව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමන්ම තම තමන්ම වෙන කාටවත් කවුරුවත් මේක කරලා දෙන්න බෑ. තමන්ගේ ඔය දැක්ම, දෘෂ්ටිය, ආකල්පය නිවැරදි කරගන්න අර සක්කෝ ඌජුච සූජුච සුවජෝ තස්ස මුදු අනතිමානි කරගන්න කටයුතු කිරීම තමයි අවශ්‍යතාවය. ඒකම තමා නිවන, ඒක තමා කරණීය ධර්ම. ඊට පස්සේ තමන්ට හරියට පාර හොයා ගන්න පුළුවන්. පාර හොයාගත්තට පස්සේ මේ නිවන කාටවත් කවදක්වත් වරදීන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙමනම් දැන් මේ ප්‍රශ්න උඟක් රාශියක් තියෙන නිසා අපි වෙන ධර්ම දේශනාවක් පවත්වන්නේ මේ අවස්ථාවේ. මේ ප්‍රශ්න අපේ ගොඩමුණේ මහත්මයාත්, කාර්යවස මහත්මයාත් ඉන්නවා. ගොඩමුණේ මහත්මයා එහෙමනම් ඒ ප්‍රශ්නේ පැහැදිලිව විමසා සිටින්න. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට අපි ආරම්භ කරමු.
ගෞරවනීය අරියතුම වහන්ස, පළවෙනි ප්‍රශ්නය, රිටිගල පූජා භූමියේ මම්පෙත උඩට නගින විට රවුන් තුනක් හමු වේ. මේ පිළිබඳ නොයෙකුත් මතිමතාන්තර පවතී. මෙම රවුන් තුන ගැන ඔබ වහන්සේ තේරුම් කර දෙන්න.
රවුන් තුනක් විතරක් නෙමෙයි, චතුරස්‍රයකුත් හමු වෙනවා. රවුන් තුන විතරක් නෙමෙයි, රවුන් තුන තමයි මාර්ග. චතුරස්‍රය තමයි චතුරාර්ය සත්‍ය. එකත් අර සිම්බල් එකකින් මේ ඔක්කොම මේ කන්දක් නගිනවා වගේ මේ රිටිකල නගින කොටත් ඒ කාලේ මේවා සකස් කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය මාර්ග හතරයි ඵල හතරටයි පත් වෙන ආකාරයට තමයි ඒක ඒක සිම්බල් එකක් හැටියට තේරුම් ගන්න. ඒක නගින අයටත් ඒක ඒකම සිද්ධ වෙන්න ඕන. ඒකයි ඒක තියෙන්නේ.
ගෞරවනීය අරහතුන් වහන්සේ, වවුනියාවේ මඩුකන්ද දළදා විහාරයේ ඇති වැදගත්කම පහදා දෙන්න.
ඔව්, මඩුකන්ද දළදා විහාරයක් තියෙනවා. දන්ත ධාතුන් වහන්සේලා හතරක් තිබුණනේ දළදා. දැන් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සතර දළදා වහන්සේලා මේ ඉතුරු වුණා. ඉතින් ඒක නිසා ඒ සතර දළදා වහන්සේගෙන් එක් දළදා වහන්සේ කෙනෙක් නමක් ඔය මඩුකන්දේ ඒ දළදා විහාරයේ කාලයක් ඒ වගේම අර දොරමඩලා විහාරයේ කාලයක් ආරක්ෂා කරගෙන පැවතුන බව ඉතිහාසයේ මහාවංශයේ යම් යම් තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා එක දළදා වහන්සේ නමක් තමයි අපි අද දළදා කියලා කියන්නේ. ඔය අද මහනුවර තියෙන්නේ. නමුත් මහනුවර තියෙන දළදා වහන්සේට අමතරව අදත් මේ හෙළබිම තුල තවත් දළදා වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ අපේ ගෞතම බුදුපියාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හතර නමින් අනික් තුනත් යම් යම් තැන්වල අදත් මිනිස්සු වඳිනවා, පුදනවා, නොයෙකුත් දේවල් කරනවා, අදත් පවතිනවා, ඒවා ජීවමානවා. ඒක නිසා ඔය වෙන වෙන ධාතුන් වහන්සේලා කපිලවස්තු ධාතු අරමුණ මේ බුදුහාමුදුරුවන්ගේට සම්බන්ධයක් ඇති ඒවා නෙමේ. ඒවා මේ දේශපාලන හේතුන් හෝ ව්‍යාපාරික හේතුන් හෝ නිසා මිනිස්සු මේ ඒකනේ නිසැක කියන්නේ. ඒවා සැකයි. ඒකනේ නිසැක කියන්නේ. නැත්නම් නිසැක කියන්න ඕනේ නැන්නේ දළදා වහන්සේට කවදක්වත් කියන්නේ නැහැ නිසැක ධාතුන් වහන්සේ දළදා වහන්සේගේ. ඒක නිසා ඔය වචනයක් පාවිච්චි කරන්නේ මොකෝ සංවිධාන රන් නිවේදනකාරයෝ. මේක ව්‍යාපාරයක්. මේක මිනිස්සුන්ව අර මෝඩ ගුඩ භක්තියෙන් උපාසකම්මලව රවට්ටන වැඩ පිළිවෙලක් ඔය කරන්නේ. ඉතින් ඒක නිසා අපේ මේ එළිබිමේ තියෙන දළදා වහන්සේ වැඳ පුදා ගැනීම වටිනවා. ඒක හොඳයි. ඒකෙන් යම් යහපතක් වෙනවා. ඒකෙන් හිත පැහැදිනවා. නමුත් ඔය මේ පිටරටේ වලින් ගලාවයි කියන ඒවා බුදුහාමුදුරුවන්ගේ දළදා දාන්තුන් වහන්සේලා වෙන්න කොහොමත්ම පුළුවන් කමක් නැහැ. මේ හෙළබිමේ තමයි බුදුහාමුදුරන්ට සම්බන්ධ සියලුම වැදගත් සියලුම ධාතුන් වහන්සේලා, ශාරීරික ධාතුන් වහන්සේලා වැඩම ඉන්නේ. ඉතින් ඒක නිසා ඕගෙන අපි කල්පනා කරන්න ඕනේ හැබැයි තව එකක් කියන්න ඕනේ මෙතෙන්දිම මොන දැන් අපේ බුදුහාමුදුරෝ අනුදැනවදාලා තමා ශාරීරික උද්දේශික පාරිභෝගික ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න කියලා. නමුත් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමෙන් පමණක් කිසිම කෙනෙකුට කවදක්වත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න තියා සෝතාපට්ටි ඵලයටපත් වෙන්නත් බෑ. ඔය දලදා හාමුදුරන්ට හැමදාම උදේ හවස පූජා කරලා වැඳලා පුදලා ඇදලා පැතුවත් දසනේන සම්පන්න වුණේ නැත්නම් තමන්ගේ දෘෂ්ටිය දැක්ම පිරිසිදු කරගත්තේ නැත්නම් දසනේන පහතබ්බා කළේ නැත්නම් සුතමේ ඥානේන ලැබුණොත් ඒ පුද්ගලයාටවත් සෝතාපට්ටි ඵලයටපත් වෙන්න බෑ. අර දලදා තේවාව කරන දියවඩ නිලමෙටෝ හාමුදුරන්ටවත්. ඉතින් ඒක නිසා ඒ අය යම් චාරිත්‍රාක් වාරිත්‍රාක් වතාවතක් කරනවා. නමුත් සෝතාපට්ටි ඵලයටපත් වෙන්නවත් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ප්‍රමාණවත් වෙන්නේ තමන්ගේ හිත, තමන්ගේ දැක්ම දෘෂ්ටිය පිරිසිදු වීම. තමන්ගේ දැක්ම දෘෂ්ටිය හිත පිරිසිදු කරගන්න පුළුවන් නම් ඒවා වැන්දත් නොවැන්දත් බුද්ධ ශක්තියට අනුගත වුණාම සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන් බව හැම කෙනෙක්ම තේරුම් ගන්නවා.
ගෞරවනීය අරිහතුම වහන්ස, ආයතනික රටාව යනුවෙන් අදහස් වන්නේ කුමක්දයි පැහැදිලි කර දෙන්න.
ආයතනික රටාව කියන්නේ අහක යනු කුණු එකතු කරගන්නා ක්‍රමයක්. මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ දොරවල් 6කින් හරස් වෙලා තියෙනවා. ආයතනික රටාව සකස් වෙලා තියෙනවා. අහක යන කුණු, දැන් අහක යන කුණු එකතු කරගන්නේ විඥාන ආහාර සඳහා, සංචේතන ආහාර සඳහා, සම්පස් ආහාර සඳහා, කබලින්කාර ආහාර සඳහා. එකයි කිව්වේ සබ්බේ සත්ත ආහාර ටික. මේ අහගෙන ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටං කියන ආගන්තුක කියන්නේ බාහිර බැහැරින් එන අහගෙන කුණු එකතු කරලා මේ යැපෙන ආහාර ටික ගන්නා මේ ආයතනික රටාවක් හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම සකස් වෙනවා. මේ අහක යන කුණු එකතු කරන්නේම ඔය චක්කායතනෙ, සෝතායතනෙ, ගානායතනෙ, ජීවායතනෙ, කායායතනෙ, මනායතනෙ කියන මේ ඇහැකනනාසය දිවකය මන ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ආයතන හයම තමන්ට තේරුම් ගන්න බැරි වුණාට ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව භාවිතා කරනකොට අර අහක යන කුණු එකතු වෙන්නේ නැහැ. අර ද්වේෂයක් ආව ගමන් මෙත්තානුසතිය ආනපාන සති සමාධිය හැටියට වඩනවා. රාගයක් ආව ගමන් අසුභානුසතිය අර ආනපාන සති සමාධිය හැටියට වඩනවා. ඒ වගේම ওই රාගේ ද්වේෂේ මේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන අවස්ථාවේ අනිච්ච දුකනත් අනුපස්සනා කළාම නිබ්බිදා කියන தത്വයට පත් වෙනවා. ඒ අනුව අර ආයතන හයම ඉන්ද්‍රිය ධර්මයන් බවට තමන් නොදැනම පත් වෙනවා. එතකොට අර ආයතනික රටාව සහ මුලින්ම තමන්ගේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුලින් ආයතිකේ බවස්මින් වෙනවා. ආයතන රටාව බීවීම ඉබේම නැති වෙලා අවසන් වෙලා යනවා. මේ පෘථග්ජන පුද්ගලයෝ සියලුම දෙනා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට, තරහ ගන්නකොට, ප්‍රිය දෙයට ඇලෙනකොට, අර මානෙන් මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවම ඔය ආයතනික අහක යන කුණු එකතු කරගන්නා තැනක් බවට මේක බඹයක් වමන වූ ශරීර කූඩුව සකස් වෙනවා. ඒකයි තමන් දන්නේ නැතුව ඒ ආකාරයට ඒ අහක යන කුණු කෙලෙස් කිලුටු ගති එකතු කරගන්න සුදුසු පරිදි ස්නායු කැරකෙවෙනවා. ඔය මස්ලේ ඇට නහර හෝමෝන් ක්‍රියාකාරීත්වය සියලු දේ මේ බඹයක් පමණ වූ කරජකයෙත් සකස් වෙනවා. ඒ වගේම ආනපාන සති සමාධිය නිවැරදිව දිගටම බඩාගෙන යනකොට සතරාධිපට්ඨානය ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙනකොට ඉන්ද්‍රිය ධර්ම තමයි පූර්ණ වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙනකොට අර ආයතනික රටාව තමන් නොදැනම තමන්ගේ තුලින් අලුතෙන් සකස් වීම නවතිනවා. ඒකයි ආයතිකේ භාස්මෙන් විරත්ති චිත්තේ ආයතිකේ භාස්මෙන් කියුවේ.
ගෞරවනීය අරියතුම වහන්ස, පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම යනු සංදේශනාව ඇසීමද?
නෑ, සංදේශනාව එක කොටසක් විතරයි. පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයට අයිති පළමු කොටම සංදේශනාව. බුද්ධ ඥාන පද හතර, සංදිස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතර. මේ බුද්ධ ඥාන පද හතර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදී හෝති සම්මාදීයති කියලා කායගත සත්‍ය සූත්‍රයේ සහ තව සූත්‍ර ගණනාවක විනාකාරයකටත් සංදේශනාව විග්‍රහ කරලා තියෙනවා. සංදේශනාව තුලින් අපි ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தത്വයට පත්වීම තමයි වෙන්නේ. සංදේශනාව නිවැරදිව තේරුම් ගත්තට පස්සේ මේ සංචේතනා පවත්තලා සංකාර කරලා සංකත සකස් කරගෙන සමුදය බිහි කරගෙන මේ පැවැත්මට තණ්හා වෙලා සම්බන්ධයක් ඇති කරගෙන උපාදානය කරගෙන පැවැත්ම පවත්වාගෙන යන ක්‍රියාකාරීත්වය සකස් වෙන ආකාරය තමා තුළින් තමා විසින් සංදේශනාවෙන් තේරුම් ගන්නවා. ඊට පස්සේ මේ සංදේශනාව තේරුම් ගත්ත පුද්ගලයෝ සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති මේ බුද්ධ ඥාන පද හතර සංවර වීමට, සංසිඳ වීමට, සංසුන් වීමට, සම්මා වීමට උපකාර වන ධර්මයක් තේරුම් ගන්නවා. මේක මේ සංදේශනාව අහලා සං අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං තුනක් තියෙනවා. සන්දා විස්සං අනිබ්බිසං, ඊට පස්සේ විසංකාරගතං චිත්තං, මේ සියලු දේ තේරුම් ගන්න ඕන සංදේශනාව අහලා. ඊට පස්සේ ද්වතා අනුස්සතිය දෙපැත්ත බලන්න පුළුවන්. හැම වෙලාවෙම දෙපැත්තක් තියෙනවා. මේ ද්වතා අනුස්සතිය සංදේශනාව වගේම එහා සමානවම ද්වතා අනුස්සතිය දුවිදේනම් වදාමි කියලා බුදුහාමුදුරුව අසපස්ස දුවිදේනම් වදා. සේවිතබ්බා සේවිතබ්බා, කරණීය අකරණීය, නිච්ච අනිච්ච, ලාභ අලාභ, දුක සැප, අටලෝ දහමම මේ දෙපැත්තක් විග්‍රහ කරපො. එනිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අගිනම් මුලට කොතන කොහේ ඇහුවත් බැලුවත් තේරුම් ගත්තත් දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් සුව, එක පැත්තක් අසුව. ඒකයි මේක සුව අසුව දහසක් ධර්මයේ කිව්වේ. අසුව කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර ධර්මය, අසුව පැවැත්ම නැවැත්වීම සඳහා උපකාරක ධර්මය සුව. මේ දෙපැත්ත ද්වතාවය, ද්වතා අනුස්සතිය, දුවිදේනම් වදාමි කියපු සේවිතබ්බා අසේවිතබ්බා, ආනපාන අස්සපස්ස, කරණීයා කරණීය, මේ සියලු දේ මේ දෙපැත්තට ද්වතා අනුස්සතියට අදාළ. තව දවස් දෙකක් තුනක් එක දිගට දේශනා කළත්, කරුණු පැහැදිලි කළත්, මුළු බුද්ධ ධර්මයේම බුදුහාමුදුරුව අර වැරදි පැත්ත ඉස්සෙල්ලා දේශනා කරලා ඒ වැරදි පැත්තෙන් නිවැරදි පැත්තට තීනි දුෂ්චරිතය ප්‍රකාශ කරලා තීනි සුචරිතය හැතිරෙන්න කිව්වා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ විග්‍රහ කළයි, කුසල මූල පටිච්ච සමුප්පාදේ විග්‍රහ කළේ. නිච්ච සුඛාත්ත පෙන්නල දීලයි අනිච්ච දුඛානත්ත අනුපස්සනා කරන්න කිව්වේ. ඉතින් ඒ වගේ හැම තැනකදීම බුදුහාමුදුරුව වැරදි දේ පෙන්නල දීලා, නිවනට බාහිර නිවනට උපකාර නොවන දේ පෙන්නල දුන්නා. ඊට පස්සේ ඒක අයින් කරන්න, අත්තරින්න ඉවත් කරන්න කිව්වා. ඊට පස්සේ නිවනට උපකාර වන දේ පෙන්නුවා. එනිසා තරහ අයින් කරන්න කිව්වා, මෙත්තානුස්සතිය වඩන්න කිව්වා. අර සුන්දර බව, සුබ බව හිතෙන් අයින් කරන්න කිව්වා, අසුභානුස්සතිය වඩන්න කිව්වා. ඉතින් මේ වගේ බුද්ධ දේශනාවේ මොනම සූත්‍රයක් ගත්තත් බුදුහාමුදුරුවෝ ඔය දෙපැත්තම කියලා දීනවා. තියෙනවා එක පැත්තක් කරණීය ධර්ම, එක පැත්තක් අකරණීය ධර්ම. ඕනම සූත්‍රයක්, එක සූත්‍රයක් ගත්තත් මේකේ තමන්ට පේන්නේ නැතුවට, දැක්කේ නැතුවට ඔය අස්සපස්ස, ආනපාන, කරණීය අකරණීය, සේවිතබ්බා අසේවිතබ්බා තියෙනවා. අනතිවත්ත නට්ටේන කියන අර්ථය. අනතිවත්ත නට්ටේ කියන්නේ අර අතිවත්ත නට්ටේ. පැවැත්ම තමයි අතිවත්ත නට්ටේ. පැවැත්මෙන් අවසන් වීම තමයි අනතිවත්ත නට්ටේන භාවනා. මේක විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දෙවතා අනුස්සතිය දුවිදේනම් වදාමි. දෙවතා විතක්ක සූත්‍රය, දේදා විතක්ක සූත්‍රය, මේ සේවිතබ්බා සේවිතබ්බා ආනපාන, ඒ වගේම අර කුඩාල රාහුල හාමුදුරුවන්ට කියපු රාහුල වාද සූත්‍රයේ දිග්ගටෝම තියෙන්නේ 126 ආකාරයක මේ දෙපැත්ත භාවිතා කළ යුතු දේ සහ ඒ භාවිතා කිරීමෙන් බැහැර කළ යුතු දේ. දැන් අපි බුද්ධාගමේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියනවා, නමුත් ඒක එක පැත්තක් විතරයි. ඒක ආශ්‍රය කළ යුතු දේ, නමුත් ඒකෙන් බැහැර කළ යුතු දේ පැහැදිලිව මහා රාහුල වාද සූත්‍රයේ එකින් එකටම එකින් එකටම බුදුහාමුදුරුවෝ ආනපාන අසවස් ඔය දෙවතාවේ විග්‍රහ කරලා තියෙන නිසා දෙවතාවේ නොදැන තේරුම් නොදැන කාටවත් ආනපාන සති සමාධිය යුගනද්දව භාවනා කරන්න බෑ. ඒ අනුව ත්‍රිපරිවට්ටයත් චතුරාර්ය සත්‍යයත් අවබෝධ කරගෙන මඟපල් ලබන්න පුළුවන්. ඒ නිසා සන්දේශනාව දෙවතාවේ ත්‍රිපරිවට්ටය චතුරාර්ය සත්‍ය පින කුසලයේ කද්දවතාවේ පටිච්චසමුප්පාද විග්‍රහය යමෙක් තේරුම් ගත්තොත් බොහොම සුළු දෙයක්. දවසක් තුල උනත් ඔක අහන්න පුළුවන්. මේක බොහොම කෙටියෙන් අහුවත් ඇති. මේ සියලු දේ තමා පරම පවිත්‍ර සිරිසත් ධර්මයේ, මේ සියලු දේ තමා කල්යාණ මිත්‍ර සම්පත්තිය, මේ සියලු දේ දැන ගැනීමෙන් තමා යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන්, අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් වෙන්න පුළුවන්. මේ සියලු දේ ක්‍රියාත්මක කිරීම තමා ධම්මානුධම්ම පටිපදාව අංග හතර සම්පූර්ණ වෙනවා, මඟපල් ලැබෙන්න උපකාර
වෙනවා. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පහරාද සූත්‍රේන පහරාද යන කෙලෙස් ප්‍රහාණය කිරීමද්ද, එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ නමක්ද?
නෑ, ඔකේ කිසිසේත්ම පුද්ගල සංකල්පයක් නෑ. පහරාද සූත්‍රයේ තියෙන්නේ බුදුහාමුදුරු උපමාවක් දුන්නා. උපමා දීලා කිව්වා මේ මුහුදෙත් තියෙන ලක්ෂණ කීපයක්, ඒවා තමන්ගේ තුල ඕන පුද්ගලයෙකුට ගැලපෙනවා. ඒ නිසා යන්න යන්න ගැඹුරුයි, මේ මුහුදෙ ගොඩ ගන්නවා, ඒ වගේම පිට කරන්න ඕන. මේ වගේ උපමාවක් උපමේයක් ඉදිරිපත් කළා නිවනට මාර්ගය පෙන්වලා දුන්න සූත්‍රය තමයි. ඒකේ දෙවතාව ඉතා පැහැදිලි. ඒ නිසා උපමාව විතරක් තේරුම් ගත්තට හරියන්නේ නැහැ. උපමාව තමන්ට ගලපා බලන්න ඕන. ඔය සියලු දේ තියෙන්නේ ඔය දෙවතාවේ ත්‍රිපරිවර්ති චතුරාර්ය සත්‍ය වෙන මොකක්වත් නැහැ.
ගෞරවනීය අරිහතුන් වහන්සේ, මේක දහම් පාසල් සිසුවෙක් ඔබ කරන්නේ, බුද්ධ ഘോഷ හිමි ධර්මය විකෘති කිරීම නිසා ලැබුණු විපාකය කුමක්ද?
හතර අපායට. බුද්ධ ഘോഷ හාමුදුරුව විතර මේ ධර්මය විකෘති කළ පුද්ගලයා මේ ගෞතම බුද්ධ ශාසනය තුල නැහැ. සියලු දේ කන පිට ගහලා සියලු දේ විකෘති කළා, අවසාන වශයෙන් මේ හෙළඹීමට ඇවිල්ලා ඉන්දියාවේ ඉපදිලා පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් වෙලා පාලි සිංහල ඉගෙනගෙන එහෙදි පතංජලි ආශ්‍රමයේදී ලංකාවට ඇවිල්ලා මහාවිහාරයේ රවට්ටලා, මහාවිහාරිකයන්ව රවට්ටලා අර මහා අට්ඨ කතා, එළ අට්ඨ කතා වලින් මහා අට්ඨ කතා කියන අට්ඨ කතාව අරගෙන එයාට ඕන විදියට, එයාගේ වචන දාලා එයාගේ ධර්මයට ගැළපෙන විදියට කුමන්ත්‍රණයක් කරලා සංස්කෘතික විප්ලවයක් කුමන්ත්‍රණයක් කළේ. සංස්කෘතික කුමන්ත්‍රණයක් මුළු බුද්ධ දේශනාවම එයාට ඕන පැත්තට හරවලා මහාවිහාරයේ තිබුණු ඉතාම වැදගත් සීහල අට්ඨ කතා, කුරුන්දි අට්ඨ කතා, හෙළ අටුවා, මහා අට්ඨ කතා සියල්ල ගිනිපත් කරලා රටින් පැනලා ගියා කියලා මහාවංශ කියනවා. ඉතින් ඒක ඒවා එච්චර පාප කර්මයක් කර පුද්ගලයෙක් හතර අපාය කොච්චර රංගල් ඉඳීද කියන්න පුළුවන් කමක් නැහැ. අනන්තරිය පාප කර්ම එකක් නෙමෙයි, ඊට වැඩි ගාණක් කරලා තියෙනවා.
අති ගෞරවනීය අරිහතුන් වහන්සේ, බුදුපියාණන් වහන්සේට ආහාර පැන් පූජා කිරීමේදී අදිවාසේතු නොබන්තේ යන්නේ තේරුම පැහැදිලි කර දෙන්න.
ඔව්, දැන් අදිවාසනා දැන් මේ අර සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා අදිවාසනා පහටම. අදිවාසී කියන්නේ ඉවසා වදාරණු මැනවි කියන එකයි. අදිවාසේතු නෝ බන්ති. එනිසා බන්ති කියන්නේ බුදුහාමුදුරන්ට, අදිවාසීට කියන්නේ මේක ඉවසා වදාරා මේ දානය පිළිගන්න දානය භාර ගන්න කියන එකයි අධිවාසනා අධිවාසේතු නොබන්ති කියන්නේ. ඉතින් ඒක නිසා මේ අපි දෙන දාණය ඉවසා වාරගෙන ඉවසාව දාරන්න කියලා ඉල්ලීම තමයි අධිවාසේතු නොබන්ති කියන මේ බුද්ධ පූජාව කරනකොට පන් පූජාව කරනකොට බුදුහාමුදුරන්ට යමක් පූජා කරනකොට අපි මේක ඉවසා විමසා පිළිගන්න ඉවසාව දාරන්න කියන එක තමයි අධිවාසේතු නොබන්ති. භෝජනම් පරිකප්පිතම් පානියම් පරිකප්පිතම් අපි කැපකොට පූජා කරනවා. ඒ නිසා ඒක ඒ විදිහට ඉවසා වදාරන්න කියන එක තමයි අධිවාසේතු නොබන්ති.
අරිහතුන් වහන්සේ මේකත් පාසල් ශිෂ්‍යෙක් අහන්නේ, ලංකාවේ ඉදිකල මුල්ම චෛත්‍ය වනේ ථූපාරාම විහාරයේද එසේ නොමෙතිනම් ගිරිහඬු සෑද යන්න පහදා දෙයි.
ලංකාවේ ඔය ටීසෙල ඕන තරම් චෛත්‍ය ඉදිරිපත් කරන්න ඇති. මේ ගෞතම බුද්ධ ශාසනය තුල ගිරිහඬු සෑය තම තපස්සු බල්ලුක දෙදෙනාට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අර මේ ජයශ්‍රී මහා බෝධි මූලයේ තුල දවස් 24ක් හෝ 25ක් වැඩ ඉඳලා ඊට පස්සේ අර ඉතිං බැස්සගල ඉතිපත්නාරාමය කරා යනකොට ඔය අද හොරොපතාන කිට්ටුව තියෙන වාහල්කඩදී හම්බුණා මේ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙන්නෙක්, වෙළඳ දෙපෑන්. ඒගොල්ලෝ මේ වෙළඳාම් කරන්න යනවා. මේ වෙළඳාම් කරන්න යනකොට තමයි ඒගොල්ලන්ට මේ ගිරියන් සිරිහඬු. සිරිහඬු කියන්නේ බුදුහාමුදුරන්ගේ කේසු ධාතුන්ට කිය සිරිහඬු මාගදී භාෂාවෙන්. ඒ කේසු ධාතුන් වහන්සේලා පූජා කළා වැඳ පුදා ගන්න කියලා. මේ තපස්සු බල්ලුක දෙදෙනා මේක අරගෙන අර කෝවික්කිලායි කලපුවට තමයි බඩු ගේන්න ගියේ. ඒ කිට්ටුවම තිබුණු කන්දක් මුදුනේ බොහොම පොඩි චෛත්‍යයක්, අඩි 4ක පමණ උස ගලින් නිම කළ ශෛලමය චෛත්‍යයක මේ කේසු ධාතුන් වහන්සේලා තැන්පත් කළා වැඳ පුදා ගන්න සැලසුවා. ඒ ගිරිහඬු සෑය ඊට පස්සේ වසභ රජුගේ කාලේ ඒ අඩි 4 චෛත්‍ය විශාල කරලා ලොකු කරලා ඒ වගේම තවත් කීපවරක් සිංහල රජදරුව මේ ගිරිහඬු සෑය නැවත වරින් වර ප්‍රතිසංස්කරණය කළා, ලොකු කළා, මහියංගනෙත් කළේ එහෙමයි. ඉතින් ඒක නිසා ගිරිහඬු සෑය තමයි ලංකාවේ තිබුණු පළවෙනිම හැදුව මේ බුද්ධ ශාසනය තුල, ගෞතම බුද්ධ ශාසනය තුල ඉදි කළ පළවෙනි චෛත්‍ය. දෙවෙනි එක මහියංගනේ කේසු බුදුහාමුදුරන්ගෙන් ඒ ධාතුන් වහන්සේලා කේසු ධාතුන් වහන්සේලා අරගෙන මහියංගනේ හැදුවේ. ඊට පස්සේ නකා ධාතු නියපොතු ධාරු බුදුහාමුදුරු ජීවමාන කාලේ දී බුදුහාමුදුරන්ගේ නකා ධාතු අරගෙන හැදුවා. ඊට පස්සේ බුදුහාමුදුරුව පාවිච්චි කරපු සිවුරක් සහ පාත්‍රයාවක් තැන්පත් කළා සලු මිනි සෑය බඹරගල බුදුහාමුදුරුව බෝසත්තුමා උපතන ලැබුණු තැන හැදුවා. අනුරාධපුරයේ හැදුව පළවෙනි චෛත්‍ය ථූපාරාමය නෙමෙයි. ථූපාරාමය ඊට පස්සේ රජදරුවන්ගේ කාලේ පස්සේ කාලෙක හැදුවා. අනුරාධපුරයේ හැදුව පළවෙනි චෛත්‍ය පාදලාංජන චෛත්‍ය. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? අනුරාධපුරයේ ථූපාරාමය මිනිස්සු අන්දේ වගේ වඳින්න යනවා. එතන ඉස්සරහ තියෙනවා බුදුහාමුදුරුව ස්පර්ශ කරපු පාද ලාංජනයක්. සිරිපතුලක් තැන්පත් කළා. ඒ සිරිපතුල ගඩොල් වලින් පස්සේ වට කරලා හදපු චෛත්‍යය. ඒක වඳින්නේ නැහැ මිනිස්සු. මිනිස්සු වඳින්නේ අර පස්සේ කාලේක හදපු ථූපාරාම. නම් ථූපාරාමය ඉස්සරහම කවුරු හරි අනුරාධපුරේ යනවා නම් හොඳට බලන්න ථූපාරාමයේ ඉස්සරහා ඇතුල් වෙන ගේට්ටුව ගාවම තියෙනවා ගාලා ලොකු බෝඩ් එකකුත් ගාලා තියෙනවා පාද ලාංඡන. මොකද්ද පාද ලාංඡන කියන්නේ? සිරිපතුල. කාගේද? බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරුවන්ගේම පාපහස පාද ස්පර්ශයේ ලැබූ පාද ලාංඡනය පළවෙනි වරට අනුරාධපුරයේ තැන්පත් කළා. පළවෙනි චෛත්‍ය හැදුවා. ඔය අනිකේ වැඩි ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මෙයා ඉතිහාසය නිවැරදිව ළමයින්ට කියා දෙන්න ඕන. ඔය කිසි දෙයක් කියන්නේ නැහැ. දැන් ඔය දහම් පාසල් පොතේ තියෙන මොකද්ද? ලංකාවේ පළවෙනි චෛත්‍ය ථූපාරාම. එහෙමයි කියා දෙන්නේ. එහෙමයි උගන්වන්නේ. ඌ තමයි නොදන්න අඥාන පුද්ගලයන්ගේ ඔය පෘථග්ජන පුද්ගලයෝ මොන මොන හරි කියලා ළමයින්ව රවට්ටලා බ්‍රේන් වොච් කරලා දැන් ළමයි ඔය විභාගයට වලට ඕව තමයි ලියන්නේ. නමුත් ළමයි දැනගන්න ඕන කවුරුත් උගන්නන්න ඕන දෙමව්පියෝ මේ ළමයින්ට ඔය දහම් පාසල් වල වැරදි දේවල් ඉගැන්වුවට ඔය ඒ කාලේ 1944 කාලේ මේ පෘථග්ජන මහා පඬිතුයෝ මේ වගේ දේවල් විශේෂනිද්දේශ හැටියට ඉදිරිපත් කළා ළමයින්ට වැරදි දේවල් උගන්නලා තියෙනවා හරියට උගන්නනවා තවත් මේ ඉතිහාසයේ විකෘති කරලා ඇත්ත ඇති හැටියට පෙන්වන දීම වහලා තියෙනවා. ඒවා වෙනස් කරන්න ඕනේ දැන්.
ගෞරවනීය අරිහතුන් වහන්සේ මම දඹුල්ලෙන්ගේ නම ගහලා තිනවා. මීට අවුරුදු එකමාරකට ඉහතදී හිරිවඩුන සීමා බෝධින වහන්සේ වැඳ පසුව පන්සලට පිටුපස වනයේට තනියම මා ගියා. දකුණු පැත්තට හැරී වනයේ තුලදී ලුතුරට ගිය පසු අඩි 12ක් 15ක් පමණ උස ගලින් නෙලන ලද හිටි බුදු පිළිමයක් බුදු පිළිම වහන්සේ නමක් සහ අඩි 9ක් පමණ ඝනකමට සහ පළල අඩි 4මාරක් දිග අඩි 6මාරක් පමණ ගල් ආසනයක් එදින මම දුටිමි. නමුත් ඒවා බැලීමට පසුගිය සති දෙකේ කණ්ඩායමක් අප ගිය නමුත් අපට ඒවා දැකීමට නොතිබිනි. මෙය මහත් පෙහෙලිකාවකි. කරුණාකර පහදා දෙන්න.
ඔව් ඒ වගේ දේවල් යම් යම් දේවල් පෙන්වා දෙනවා. ඔය හිරිවඩුන්න අක්කර 8ක් පමණ වූ භූමි භාගය තුල තමයි මේ මිහිතලය මත අතීතයේ යම් බුදුවරයෙක් බුද්ධත්වයට පත් වුණා නම් යම් චක්‍රවර්ති රජ කෙනෙක් චක්‍රවර්ති රජ වුණා නම් චක්‍රවර්තනේ පහළ වුණේ. දෙකම එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔය අක්කර 8ක් පමණ වූ රමණීය භූමි භාගයේ බුදුහාමුදුරුවම අරිය පරිශන සූත්‍රයේ රමණීයානි වනාරාණි කියලා ඊටාම වර්ණාවක් කරලා තියෙනවා බුදුහාමුදුරුව. ඉතින් ඒක බුද්ධ ශක්තිය තියෙනවා. සියලුම බුදුවරුන්ගේ පසේ බුදුවරුන්ගේ අරහත් බුදුවරුන්ගේ මනෝමය කායේ ශක්තිය බලය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔය භූමියට ඔය බුද්ධ ශක්තිය තියෙන තැන. ඉතින් ඒතන මේ විශ්වයේ තියෙන කවුරුත් බෞද්ධයෝ දැනගන්න ඕන එතන තමයි මේ විශ්වයේ තියෙන. හැබැයි ඕක අපිට වටින්නේ නැති වුණාට NASA ආයතනයේ Google Map එකක් නිර්මාණය කරලා මේක තියෙන වටිනාකම් වැඩගත්කම් පෙන්නවා. මොකද වටිනාකම බිම්බර ගතිය ගුරුත්වාකර්ෂණය අඩුම තැන බුද්ධ ශක්තිය තියෙන තැන තමයි බිම්බර ගතිය අඩුම තැන. එතින් තමයි යම් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා නම් එතන තමයි ඒ බුද්ධ ශක්තිය තියෙන්නේ එතන තමයි.
ගෞරවනීය අරිහතුන් වහන්ස දැනුම සහ දැක්ම වෙනස පැහැදිලි කර දෙනෙමින් කාරණු කිල්ලමි.
බොහොම සුළු දෙයක්. දැන් මම මේ කියන දේ අහලා ඔබ සියලු දෙනා ලබා ගන්නෙ මොකද්ද? දැනුමක්. ඊට පස්සේ මේක ඔබ තුලින් ඔබ දැක්කොත් පසක් කොට දැක්කොත් ප්‍රත්‍යක්ෂ කොට දැක්කොත් ඔබ දැක්මක් ලබා ගන්න. මේ මං කියන දේ දැනුම පමණයි. ඔබ ඔබ තුලින් දැක්කොත් පසක් කොට දැක්කොත් ප්‍රත්‍යක්ෂ කොට දැක්කොත් ඔබට දැක්මක් ලැබෙනවා. මේ මං කියන දේ හෝ බුදු කෙනෙක් කියන දේ හෝ අරහතුන් වහන්සේ කෙනෙක් හෝ කවුරු හෝ කියන දේ ගුරුවරයෙක් වුණත් දැනුම තියෙනවා. දැන් අපි ගානක් හදනවා කියමුකෝ. ගානක් හදන්න අපිට දැනුමක් ඕන. ඒ ගාන හදන ක්‍රමය අපි දැනගෙන අපි ඒ ගාන හදන ක්‍රමය තේරුම් අරගෙන ඒ ගාන හදන්න පුළුවන් වුණා නම් අපිට දැක්මක් තියෙනවා. ඒ වගේ ලෞකික භෞතික වශයෙන් දැනුම දැක්මක් තියෙනවා. මේ නිවන පිළිබඳවත් තමා තුලින් අභිඤ්ඤාතං අභිඤ්ඤය කියන්නේ දැක්ම. භාවයතබ්බංච භාවිතං කරන්න පුළුවන්, පහතබ්බංච පහිනං කරන්න පුළුවන්, මේ ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්. ඒ දැක්ම ලැබෙන කෙනෙකුට පමණයි. දැනුමෙන් ඕක කරන්න බෑ.
කර්මය හා කර්මඵලය පහදා දෙන්න.
කර්මය හා කර්මඵලය. කර්මය කියන්නේ
ඵලය තියෙන්නේ.
කර්මඵලය තියෙන්නේ.
ඔව් ඵලය තියෙන ස්වාමීනි.
ඔව් තව උංගා දේවල් තියෙනවා කර්මය පිළිබඳව. කර්මය බොහොම මේ වැදගත් බොහොම මේ සංකීර්ණ විෂයක්. කර්ම විෂය බුදුහාමුදුරුවෝ කිව්වා ඒ කර්ම විෂය මේක මේ බුදු කෙනෙකුටවත් හිතාගන්න කෙලවරක් දකින්න බැරි විෂය හතරක් කිව්වා. කර්ම විෂය, චිත්ත විෂය, ලෝක විෂය, සත්ව විෂය. ඒ හතර අචින්තයි, චීතා ගන්න කෙලවරක් කරන්න බෑ. ඉතින් ඒක නිසා කර්මය කියන්නේ යමක් අපි කරනවා, වචනයෙන් කතා කරනවා, ක්‍රියාවෙන් කරනවා, සිතුවිල්ලෙන් සිතනවා. ඒ තුනම කර්ම. ඒක තමන්ට යහපතක් හෝ අයහපතක් හෝ දෙකම දෙපැත්තම වෙන්න පුළුවන්. හොඳ වචනයක් නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තියෙන ක්‍රියාවක්, කතාවක්, සිතුවිල්ලක් නම් ඒකෙන් තමන් තුළ යම් පිරිසිදු වීමක් වෙනවා. ඒ කර්මයේ ධර්මයක් බවට පත් වෙනවා. නමුත් වැරදි දේ නම් අර වචී දුස්චරිතය, කාය දුස්චරිතය, මනෝ දුස්චරිතය නම් එක පින්කමක් නම්, පුණ්‍ය කර්මයක් නම් ඒකත් පැවැත්ම සුගතියට හෝ දුගතියට හේතු වෙනවා. සුගතියට හේතු වෙනවා පින්කම, පව්කම දුගතියට හේතු වෙනවා. ඉතින් ඒක නිසා කර්මය කියන්නේ අපි යම් වර්තමාන මොහොතේ ඒ කරන, කතා කරන දේ, කියන දේ, හිතන දේ, ඒ වගේම ක්‍රියා කරන දේ අනුව අපිට උරුම වන දේ කර්මය, කර්මඵලය හැටියට තමයි ඒ සියල්ල උරුම වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. කර්මඵලය කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කොතැනකවත් කොහෙදිවත් කිව්වේ නැහැ කර්මයෙන් සියල්ල සිද්ධ වේ කියන කතාවක් කිව්වේ නැහැ. ඒක ජෛන මහාවීරතුමාගේ උපනිෂද් ධර්මයේ මූල ධර්මයක්. සියල්ල කර්මයෙන් සිද්ධ වේ. බුදුහාමුදුරුවෝ කිව්වේ කර්මය එකක්. එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සූවිසි ප්‍රත්‍යක් විග්‍රහ කරලා කරුණු 16ක් කර්ම හැටියට ඉදිරිපත් කළා. ඒ 16න් එකක් තමයි කර්මය උපනිෂද් ධර්මයේ පදනම් වෙච්ච. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කිසිසේත්ම සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියන එක. බුදුහාමුදුරුවෝ කිව්වේ සියල්ල හේතුවක් නිසා, හේතුඵල ධර්මයට අදාළව සිද්ධ වේ. එතකොට හේතු හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. හේතු පිං වෙන්නත් පුළුවන්, කුසල් වෙන්නත් පුළුවන්. හේතු අකුසල් වෙන්නත් පුළුවන්, පිං පුණ්‍ය කර්ම වෙන්නත් පුළුවන්, කුසල ධර්ම වෙන්නත් පුළුවන්. ඒ නිසා හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියන එකක් බුද්ධ ධර්මය නෙමෙයි. නමුත් සියල්ල කරන, කියන, හිතන සියල්ල හේතු හැටියට අරගෙන ඒ හේතු වලින් මිදී නිදහස් වෙන්නටත්, හේතු වෙනස් කරගන්නටත්, හේතු සාමුලින්ම අත්හරින්නටත් බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාද විග්‍රහයක්, ත්‍රිපරිවට්ටයක් සහිතව දේශනා කළා. ඒක මේ කර්මවාදයක් නෙමේ. ඒක ඊශ්වරවාදයක්, බ්‍රහ්මවාදයක්, අසංකතවාදයක්, සංකතවාදයක් වාදයක් නෙමේ. මේ හේතුඵල ධර්මයක් මිසක් මේක වාදයක්, විද්‍යාවක්, දර්ශනයක් එහෙම නෙමේ. මේක චර්යාව. එනිසා හේතු කියන්නේ චර බව. ඒ චර බව හේතු නිසා කාමාවචර, රූපාවචර, අරූපාවචර බවට පත් වෙනවා. චර බව අවසන් කිරීමයි බුද්ධ දේශනාවේ හේතුම් භංග, හේතුභංගා නිරුජ්ජති කියන தත්වයෙන් විග්‍රහ කළේ.
අරිහතුන් වහන්ස, ධර්ම මාර්ගයේ තුලින් තුන්වන ඇස අවදි කරගන්නේ කෙසේදයි පහදා දෙන්න.
ඕනෙම කෙනෙකුට මේ මසස යට තියෙන අතීන්ද්‍රිය ඥානයක් ලබා ගන්න පුළුවන් වෙනවා. අර දැක්ම මතු කරගත්තාම, දස්සනේන පහතබ්බා වුණාම අර රාග මල, ද්වේෂ මල, මෝහ මල කියන මල කඩ විරජං වීත මලං ධම්ම චක්කුං උදපාදි වුණ ගමම්ම සෝතාපට්ටි ඵලයට පත් වුණාම යම් ආකාරයකට ඊගාවට පුද්ගලයාට අතීන්ද්‍රිය ඥානයක් ලැබෙනවා. හැබැයි ඒ අතීන්ද්‍රිය ඥානය තව දියුණු කරගන්න ඕන අවස්ථා තුනකදී. සෝතාපට්ටි මාර්ගයෙන් කරගත්තදී සකදාගාමි, අනාගාමි මාර්ගයෙන් කරගන්නකම් තාම රූපරාග, අරූපරාග තියෙනවා. ඉතින් ඒක නිසා මේ තුන්වෙනි පෑදෙන්නේ මේ අතීන්ද්‍රිය ඥානය තමා ගේම ඔය වැහිම්මයි දකින්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. ඒ නිසා රාගමල ද්වේෂමල මෝහමල කැඩුනට පස්සේ අතීන්ද්‍රිය ඥානයකින් තුන්වෙනි ඇහැ විවුර්ත කරගන්න පුළුවන්. මේ තුන්වෙනි ඇහැ කියන්නේ අපි මේ පඩිවට්ටනය කරපු වචනයක්. මේක කොච්චර දුරට හරිද කියන්න බෑ. මෙතන ඇත්ත වශයෙන්ම තර්ඩ් අයි කියලා තමා මේ ඉංග්‍රීසියෙන් තුන්වෙනි ඇහැ. නමුත් තර්ඩ් අයි කියන එක වැරදි. ත්‍රී ඩයමෙන්ෂන්ස් එමනම් ත්‍රිමාන දැක්මක් ලබා ගන්න. මේ ඩයමෙන්ෂන්ස් තුනකින් බලන්න පුරුදු වෙන්න ඕන. ඒකයි ත්‍රී ඩයමෙන්ෂන්ස්. ෆෝර් ඩයමෙන්ෂන්ස් තමා නියම වශයෙන්ම අතීන්ද්‍රිය ඥානය කියන අර සියලු දේ චතුරාර්ය සත්‍ය අවබෝධ කෙනෙකුට ඌ කෙනෙකුට පූර්ණ වශයෙන් ෆෝර් ඩයමෙන්ෂන්ස් අනුව මේ ලෝකෙ සියලු දේ බලන්න ඇහෙන්න මේ බලන්නේ තුන්වෙනි අසකින්. ඒකයි ඔය තුන්වෙනි අසයි තර්ඩ් අයි කියන එකයි මේ ඩයමෙන්ෂන්ස් කියන එකයි. දැන් ඔය ඕනම මහාචාර්ය කෙනෙක් ඕනම විද්‍යාඥයෙක් ලෞකික භෞතික විද්‍යාවන්ගේ පරතරයට පැමිණි පුද්ගලයෙකුටත් තියෙන්නේ ටූ ඩයමෙන්ෂන්ස් මිසක් ද්විමාන දැක්මක් මිසක් ත්‍රිමාන චතුර්ථමාන පංචමාන ෂඩ්මාන ශක්තියක් නැහැ. බුදුහාමුදුරන්ට තියෙනවා ෂඩ්මාන. ඒකනේ අර ෂඩ් අසාධාරණ ඥාන තියෙන. ඒ නිසා ෂඩ්මාන ශක්තියක් තියෙනවා ලෞත්‍රා බුදු කෙනෙකුට. පංචමාන ශක්තියක් තියෙනවා පස් ආකාරයකට ඕනම දෙයක් බලන්න පුළුවන් ආකාරය. සිව්පිරිතිඹියාලත් මහරහතුන් වහන්සේ කෙනෙකුට ඕනම මහරහතුන් වහන්සේ කෙනෙකුට තියෙනවා චතුර්ථමාන ශක්තියක් බලන්න. ඒ බලන්නේ මේ කියන මාසසින් නෙමේ, ඊට වඩා වෙනස් තමන්ගේ අර ඥාන ප්‍රඥායසින්. ඉතින් ඒ නිසා ප්‍රඥා ලෝකේ ප්‍රඥායසින් තමා ඒ බලන්නේ. ඒක අතීන්ද්‍රිය ඥානයක්. ඒක ඉන්ද්‍රිය මේ අපි කියන ඇහැ කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රිය නෙමේ. ඊට වඩා බලවත් ගැඹුරු උසස් අතීන්ද්‍රිය ඥානයක්. එහෙම ඥාන මිනිහෙකුට ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. තමන්ගෙම ගාව තියෙන ඔය රාගමල ද්වේෂමල මෝහමල තමන්ට ඉවත් කර ගන්න පුළුවන් වුණොත් තමන්ටම මතු කරගත්ත හැකි අර චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි වෙනවා. විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි වෙනවා. ඒක තමයි ක්‍රමය. වෙන මොකක්වත් නෙමෙයි.
ගෞරවනීය ආර්යතුන් වහන්සේ, මල් ලක්ෂ්‍ය ගණනක් කින් මල් වැල් අමුණා චෛත්‍ය වටා වසා පැයගණන් වන්දනා කරන ක්‍රමය අරුමුණ කුමක්ද? මෙය ධර්මානුකූලව පහදා දෙන්න.
ඒක කිසිම දහමක් නැහැ. ඒක කිසිම කෙනෙකුට එක මල පූජා කළත් ඇති. අර මල පූජා කරන ගාථාවේ තියෙන්නේ මොකද්ද? පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භව. ඕක අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කර. මේ පිපුණු ලස්සන පැහැපත් මල වගේ මගේ මේ ශරීර කුඩ කායෝ තථායාති විනාශ භව. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කර ගන්නවා නම්, මෙනෙහි කරන්න පුළුවන් වෙනවා නම් එක මලක් පූජා කළත් ඇති. ඕක ඔය මල් වැල් අමුණලා අර කෝවිල් වල දේව සංකල්ප වැඩක් නැහැ. හිතේ තාවකාලිකව ඉතින් මොකක් හරි භක්තියක් බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඔය 84000 මල් පූජාවත් ඔයිටත් වඩා බොහොම බාල, කිසි බුදු දහමකට තේරුමකට නැති දේවල් ඔය 84000 මල් පූජා, පහන් පූජා, හඳුන් කූරු පූජා, තිර පූජා, තව නොයෙකුත් බත්තට පූජා දුන්නා මේ වාරකාමුදුරු ඉන්න කාලේ. ඒ සියලු දේ කිසිසේත්ම ධර්මයක් එහෙම එතන නැහැ. එතන පූජාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ තමන්ගේ හිත පිරිසිදු වෙනවා නම්, හිතේ තියෙන කෙලෙස් මුල් තුන ඉදිරියලා යන්නම්, ඔය පූජාවලින් තවත් භක්තියෙන් බැඳෙනවා මිසක් කිසිසේත්ම නිවනට උපකාර වෙන්නේ නැහැ.
අරිහතුන් වහන්සේ, ථූපාරාමයේ අසල පාදලාංචන
ඔය දැන් කිව්වේ ඒක නේද?
ඔව්. බදක් නුදුරින් නටබුන් වූ චෛත්‍යයක් තිබෙනවා. එය සංගමිත්තා තිරණියගේ ධාතු තැන්පත් කළ චෛත්‍යයක් බවත්, එම ධාතු මුතු බවට පත්වේදී බවත් මා අසා
තිබෙනවා. නම ගහලම තියෙනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ. මොකද ගහලා තියෙන්නේ? පාදලාංචන චෛත්‍ය. පාදලාංචන කියන්නේ
ස්වාමීන් වහන්සේ, ඒ පාද ලාංඡන චෛත්‍යයේ ළඟ තියනලු තව චෛත්‍යයක්. ඒකයි මම අහන්නේ.
ඒක නම් මම දන්නේ
නැහැ කියන්නේ. තිරණයේ ධාතු තැන්පත් කළ චෛත්‍යයේ බඩලු කියන්නේ.
ආ, ඒක මම දන්නේ නැහැ කියන්නේ. කොහොම හරි එතන පාද ලාංඡන චෛත්‍යයේ තියනවා, තූපාරාමයේ තියනවා. වෙන එකක් මන්නම් මම දන්නේ නැහැ කියනවා. තියෙන්න පුළුවන් තමයි විතරක. නමුත් මම නම් ඒක ගැන හරියට කියන්න බෑ. මම නොදැන කියන්නේ නැහැ නේ.
අරියතුන් වහන්සේ, සුද්ධ අෂ්ටක යන්නේහි අරුත පැහැදිලි කර දෙන්න.
සුද්ධ අෂ්ටක කියන්නේ දැන් අපි ඇටමික් කියන්නේ මොකෝ, පරමාණු කියන්නේ මොකෝ, එහෙම නැත්නම් නියුට්‍රෝන ප්‍රෝටෝන මේ කියලා දැන් අලුතෙන්ම ඉස්සෙල්ලා කිව්වේ පරමාණුනේ. දැන් පරමාණු ආයි තුනකට කඩන්න පුළුවන් වුණා. මේ සුද්ධ අෂ්ටක තමයි ඔය පරමාණුවක් තවත් කෙටි කරලා කඩලා අන්තිමම කඩන්න පුළුවන් අන්තිමම තැන මොකද්ද? සුද්ධ අෂ්ටක. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා අට තියෙනවා. ඔය මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරු අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ කිසිම විද්‍යාඥයෙකුට කියන්න බැරි ආකාරයේ ඔය සුද්ධ අෂ්ටක තමයි කඩන්න පුළුවන් පොඩිම සුළුම අඩුම තැන. ඒක ඕනම තැනකට, ඕනම ධර්මතාවයකට, ඕනම වෙලාවකට, ඕනම විද්‍යාවකට ගැලපෙනවා. නමුත් පරමාණු කියලා නවීන විද්‍යාවේ ඊට පස්සේ තව නියුට්‍රෝන ප්‍රෝටෝන කියලා මෙහෙම තුනකට කැඩුවා. තවත් ටික කලනකොට තවත් කඩයි. නමුත් කඩන්න පුළුවන් අවසානම දේ තමයි සුද්ධාෂ්ටක. ඊට අඩුවෙන් ඊට කුඩා කරන්න කඩන්න බෑ.
අරියතුන් වහන්සේ,
සියලු දේ සියලු තැන් මෙතන ඉන්න සියලුම දෙනාගේ ඔය ශරීර කූඩු, ඒ වගේම ෂර්ට්, ඇඳුම්, බැලුම්, මේකෝ, පොරලෝදු ඔක්කොම මොනවද තියෙන අවසාන වශයෙන් සුද්ධාෂ්ටක. වෙන මොකක්වත් නැහැ. දැන් ආපෝ තේජෝ වායෝ පට තියෙනවා, වර්ණ ගන්ධ රස ඕජාත් එක්ක වුණාම සුද්ධාෂ්ටක අටක් තියෙනවා. සුද්ධාෂ්ටක කියන්නේ කොටස් අටක්.
රහතන් වහන්සේ නමක්
ප්‍රශ්නේ වැරදි. රහතුන් වහන්සේ කියලා එකක් බුද්ධ
දේශනාවක්
තියෙන නියම බුද්ධ දේශනාවක් නම් ඔය සිංහල භාෂාවට මේක ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට ඔය වැරදි ආගමේ මේ අරහං අරහතෝ අරහං මේක අරහන්ත මාර්ගයේ අරහත් ඵලය මේ ඔක්කොම අරහං. නමුත් සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේක බාල කරන්න රහතෝ. දැන් ඔය රහතුන් වැඩි මගේ කියලා තියෙන්නේ. රහතුන් වහන්සේ රහත් වෙනවා. ඒක හරි. ඒව රහත් මිසක් අරහත් නෙමෙයි.
අරිහතුන් වහන්සේ නමක් දෙවතාවක් පිරිනිවන් පාන්නේ කෙසේදයි පහදා දෙන්න.
සියලුම අරහතුන් වහන්සේලා, සියලුම බුදුවරුන්, ලෞත්‍රා බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ සියලුම දෙනා දෙවතාවක් පිරිනිවන් පානවා. පළවෙනි වර දැන් අපේ ගෞතම බුදුහාමුදුරුව අනුපදිශේෂ නිබ්බාණයෙන් පළවෙනි වරට පිරිනිවන් පෑවා අර බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහා බෝපාමුල. එතෙන්දී උනේ සබ්බූපදී පටිනිස්සග්ග කරලා අනුපදිශේෂ නිබ්බාණය. අනු උපදි, අනු කියන්නේ අලුතෙන් උපාදානය කර ගැනීම, ශේෂයක්වත් උපාදානය කර නොගෙන ඒ උපාදානය කිරීම සාමුලින්ම නැවැත්තුවා. අයකට කියනවා අනුපදිශේෂ පරිනිබ්බාණය. නමුත් මේ උපාදානය කරගත්ත උපදෙටි ගෙනාව මේ ශරීර කූඩුව, මේ බඹයක් පමණ වූ කරජකය තාම තියෙනවා. දෙවැනි වර සෞපදිශේෂ නිබ්බාණයෙන් අර කුසිනාරා නුවරදී පිරිනිවන් පෑව. එතෙන්දී ආයි නැවත කිසිම දවසක මේ මනෝමය කය කර්ජගයක් උපාදානය කරගන්න. උපාදානය කරගත්ත සියලු දේ සව් උපදි, සබ්බ උපදි ඉවර කළා, අවසන් කළා, අත්තරිය. ඒක නිසා සබ්බ උපදි ශේෂ කියන එකයි සෞපදි ශේෂ, අනු උපදි ශේෂ කියන එකයි අනුපදි ශේෂ. දෙපරක් සියලුම අරහතුන් වහන්සේලා දෙවරක් පිරිනිවන් පානවා. පළවෙනි වර අනුපදිශේෂ, දෙවෙනි වර සෞපදිශේෂ. සියලු බුදුවරු, සියලු පසේ බුදුවරු, සියලු රහතුන් වහන්සේලා දෙපාරක් පිරිනිවන් පානවා.
අරියතුන් වහන්සේ, කලුරිය කල විට මනෝමය කාය නැවත උපතක් සිදුවන තෙක් පැවැත්මක් ගෙන යන්නේ දැයි පහදා දෙන්න.
පැවැත්මක් ගෙනියනවා මනෝමයකය අර කෙලෙස් බීජ පොදිය තියෙනවා. මනෝමයකය පවතිනවා. නැති වෙන්නේ මොකද්ද? දැන් ඔන්න ඕක තමයි මම මේ කිව්වේ. මේ සියලු දෙනා හිතේ තියන්නේ මැරුණට පස්සේ ඉවරයි. නමුත් මනෝමයකය මැරෙන්නේ නැහැ. මේක තේරුම් ගත්තා නම් දැන් අද මේ උදේ දේශනා කරපු ධර්මය මේක පැහැදිලි කළේ මේකයි. මනෝමය කාය කිසි කෙනෙකුගේ බුද්ධත්වයට පත් වුණත් මැරෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ලෝක විනාශ 100,000ක් වුණත් මනෝමය කාය කිසි කෙනෙකුගේ විනාශ කරන්න නැති කරන්න බෑ. පිරිනිවන් පෑවත් නිවන් දැක්කත් මනෝමය කාය නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ අර මරණයේදී කර්ජිකය. මනෝමය කාය තුල කර්ම බීජ කෙලෙස් බීජ පොදියක් කාලං කරෝති කිව්වේ ඒකයි. කෙලෙස් බීජ තියෙනවා නම් කෙලෙස් බීජ තියෙන මනෝමය කාය ඇතුලේ අධ්‍යාත්මය තුල මනෝමය කාය නැති වෙන්නේ නැහැ නම් මනෝමය කාය යන තැනකට අර කෙලෙස් බීජ පොදියත් අරගෙන යනවා. ඒ කෙලෙස් බීජ එකක් අර චිත්තජ කාය විසින් අලුතෙන් පැලගල්ලා ඔක්කාන්ති කරලා යමක් උප්පජ්ජති කියන தത്വෙට උපාදා මේ පැවැත්ම පවත්වන්න අවශ්‍ය උප්පත්තියක් ලැබෙනවා. ඒකයි තේරුම් ගන්න
ඕනේ.
එනිසා මනෝමය කාය තුල කර්ම බීජ තියනකන් කොහෙවත් මොන ලෝක විනාශකින්වත් මොන විනාශයකින්වත් මොන කල්ප විනාශකින්වත් කිසිම කෙනෙක් කිසිම දවසක මේ නිවන් දැක්කයි කියලා කියන්න බෑ. පැවැත්ම අවසන් කළයි කියන්න බෑ. පැවැත්ම තව දුරටත් කොහේ හරි පවත්වාගෙන යනවා.
දෙවනි වසර අහලා තියෙන ස්වමිනංස ගන්ධබ්බ අවදියේ අනුකමද්ද ගන්ධබ්බ අවස්ථාවේදී කර්ජකාය පවතීද කර්ජකාය නැතුව පැවැත්මක් පවතීද?
කර්ජකාය නැතුව ඕනතරම් පැවැත්මක් පවතින්න පුළුවන්. සියලු දෙනා අර මනෝමය කාය තුල කෙලෙස් බීජ පොදිය කර්ම බීජ පොදිය අර කර්ම බීජ පොදිය විතරක් තිබිලා ජීවත් වෙලා තියෙන ඕනතරම් කාල කෙටි කාලයක් හෝ ලොකු කාලයක් හෝ දිග කාලයක් හෝ එහෙම පවතින්න පුළුවන්. සියලු දෙනා අතීතයේ ගන්ධබ්බ ස්වරූපයෙන් මනෝමය කාය තුල අර කෙලෙස් පොදිය කර්ම බීජ විතරක් තිබිලා අනන්ත අප්‍රමාණ කාලයක් එහෙම ඉන්න පුළුවන්. කෙටි කාලයක් වෙන්න පුළුවන්, දිග කාලයක් වෙන්නත් පුළුවන්. ඒ සතර මහා භූතය දැන් මෙතන මෙහෙමයි. මනෝමය කාය කියන්නේ සතර මහා භූතයන්ට වඩා අධ්‍යාත්මික දෙයක්. නමුත් අර කර්ම බීජ කියන්නේ නැවත මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරෙන් හදාගත්ත විඥාන බීජ. පවතින්නේ අර විඥාන බීජ. විඥාන බීජ මනෝමය කාය තුල තියෙනවා නම් එතෙන්ට තැනක් ඕන, බිමක් ඕන, සැරිසරන්න ඕන, යනවා එනවා ඔක්කන් තියෙනවා, රිංගනවා. මනෝමයකයි රිංගන්නේ අර කර්ම බීජයක් තියෙනවනම්. නැත්නම් පැල කරන්න දෙයක් නැහැ, හිටවන්න දෙයක් නැහැ. හිටවන්න දෙයක් නැහැනේ, මොන කරන්නේ? එතකොට මනෝමයකයි රිංගන්නේ අර කර්ම බීජයකුත් එක්ක. එතකොට ඒක පැල කරනවා. ඒක තේරුම් ගන්න. මනෝමයකයි විඥාන බීජයක් නැත්නම් යන්නේත් නැහැ, මොකක්වත් නැහැ. ඒක දැනකට කේන්ද්‍රගත වෙලා එතන ඉවරයි. එතන ක්‍රියාකාරීත්වයක් නැහැ. ක්‍රියාකාරීත්වය තියෙන්නේ එහෙමනම් රාග දේශ මෝහ කියන වැයන් උපදවන මේ රාග බීජ, ද්වේෂ බීජ, මෝහ බීජ වෙන මොකක්වත් නෙමෙයි, කර්ම බීජ. ඔව්, සතර මහා භූත ශක්තියක්මයි එතන මනෝමය කාය තුළ බීජ තියෙනවා නම් තියෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. නැවත සතර මහා භූත වලටම එකතු වෙනවා. චේතෝ විමුක්තිය කියන එකයි ප්‍රඥා විමුක්තිය කියන එකයි මෙතෙන්දි තාවකාලිකව පැලැස්තර යටපත් කිරීමක් චේතෝ විමුක්තියෙන් කරන්නේ. ටිකක් පිරිසිදු කරනවා. චේතෝ විමුක්තියෙන් උත් කරන්නේ පිරිසිදුව. හැබැයි මොකද කරන්නේ? මුල් කපන්න. මුල් එහෙමම සුද්ධ කරනවා බුද්ධ කරන්න බෑ. ඒකෙන් තේරුම් ගත්ත හැකිනේ. අපි හිටමුකෝ අපේ ගේ ඉස්සරහ තියනා කියලා පොඩි වල් ගස් තියෙන කැලියක් අපි බිම් මට්ටමට කපනවා. ඒක තමයි චේතෝ විමුක්තිය. හැබැයි මුල තියෙන නිසා ආයි සුමානයක් විතර දැනකොට වැස්සක් වැස්ස ගමන් ආයි අර මුල තියෙන නිසා පැලවෙනවා. ඒක තමයි ප්‍රඥා විමුක්තිය. නම් අර මුල අපි කප කපා ඉන්න ඕනේ නැහැ. කැලේ මුල් ශේෂයක්වත් ඉතුරු නොවෙන්න උදුර දැම්මේ. බුදුහාමුදුරුවෝ මේකට අර මේ මජ්ක්‍ධිම නිකායේ උපමා ඉදිරිපත් කරපු වග්ගයේ උපමාවකින් ඉදිරිපත් කළා තියෙන මුල් ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට උදුරා දැම්මොත් මූලෝපම සූත්‍රයේ තියෙනවා.
අරිහතුන් වහන්සේ අපේ හිතට කේන්තියක් ආවිට එක්වරම කේන්තිය පාලනය කරන්න අමාරුයි. කේන්තිය නිවාගෙන ඊට පස්සේ මෛත්‍රී කරොත් කේන්තිය අනුසය හැටියට අපේ හිතේ තැන්පත් වෙනවාද?
අඩු ගානේ තමන්ගේ හිතට කේන්තියක් ආව බවත් කේන්තිය ආව නිසා තමන්ට අයහපතක් අවැඩක් අසාධාරණයක් වෙනම කියන බව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට තියෙනවා ධර්ම අවබෝධය. අඩු ගානේ මට කේන්තියක් ආවා, කේන්තියක් ගියා, මේ කේන්තියේ මට ගන්න එක මට හොඳ නෑ, ඒ ටිකවත් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට යම් ධර්ම අවබෝධයක් තියෙනවා. ඒ ටිකවත් නැති පුද්ගලයෝ තමයි කේන්තියක් අරගන්නේ පුදුම ආස්වාදිකින්. පාලි ගහන්නේ, ශාප කරන්නේ, වස්කවි කියන්නේ, දෙස් දෙවල් තියන්නේ, මරලා තෝනේ තියන්නේ, හිතින් කයෙන් වචනෙන් තුනෙන්ම වගේ කරන්නේ. මේකේ ආදීනව තමන්ට ලැබෙන ඵල විපාක නොදන්නා පෘථග්ජන පුද්ගලයෝ. ඉතින් ඒක නිසා මෙහෙම කළොත් තරහ ගත්තොත් අවම වශයෙන් මටයි මේ සිද්ධ වෙන්නේ මේ වරද කියන එක තේරුම් ගත්තොත් ඒ තරහෙන් මිදී ඊට පස්සේ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මම මේ වෙනුවට මෛත්‍රී කළොත් මට කොච්චර යහපතක්ද, විශ්වයට කොච්චර යහපතක්ද, අනුන්ට කොච්චර යහපතක්ද, ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූතයන්ට කොච්චර යහපතක්ද. මේක තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙකුට කේන්තියක් ආවට කමන්නේ, කේන්තිය එනවා. නමුත් ඒ කේන්තියෙන් අපි ක්‍රියා කරන්නට පෙර වචනයක් කතා කරන්න, ක්‍රියාව කරන්න අතින් පයින් ආයුධයකින් ගහන්න පෙර මෛත්‍රී කරන්න පුළුවන් වුණොත් ඒක ආදීන වාංශංශ දෙකම දැක්කොත් ඒ පුද්ගලයාට පරතරයක් තියෙනවා. හැබැයි ඒ පුද්ගලයා අර තරහ ආව, තරහ එන බව දැක්කා, ඒක වැරදි බව දැක්කා, ඒකෙන් මිදී නිදහසිය යුතුයි, නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා කියලා දැක්කොත් ඒ පුද්ගලයා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන නියම පුද්ගලිය ආර්ය ශ්‍රාවකයෙක්. ඒක දකින්න බැරිකම තමයි අසුතවත් පුතග්ජන පුද්ගලය අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ මේ අරිය ධම්මස්ස අකෝ විදෝ. ඒ කිසිම පුද්ගලයෙක් වැඩි පුද්ගලයෝ දැන් අපි මෙහෙම හිතුවට ඔය තරහ ගන්න එක කොච්චර හොඳ වචන වැඩක්ද කියලා හිතන මිනිසුමයි පෘථග්ජන ලෝකේ ඉන්නේ. 75% 80% අපේ මේ ලංකාවේ ඉන්න ඔය දේශපාලකයෝ, ඔය හාමුදුරුවරු සම්මත සියලු දෙනා තරහ ගන්න එක තමයි හොඳම වැඩේ. මොකද්ද තරහෙන්, වෛරෙන්, ක්‍රෝධයෙන් ඔය පෙළපාලි කියලා කෑක් ගහලා මරවට්ටිය මේවා කරලා යුද්ධ කරලා ඔය කෑ ගහන එක ඔය දේශපාලකයෝ බලන්නකෝ. ඔක්කොම ඔයා බොහොම සතුටින් කරන්නේ, බොහොම ආස්වාදයක් ලබන. හැබැයි ඔය ලැබෙන ඵල විපාක තමන්ටත් අනුන්ටත් ඔය ලැබෙන නරක ඵල විපාක අවසාන වශයෙන් ඒගොල්ලන්ගේම කර්මයට උරුම වෙනවා මිසක් වෙන මොකක්වත් නෑ. ඉතින් ඒක නිසා ඕනෑම කෙනෙක් තරහ ගන්නවා නම් ඒක තමන්ට හෝ අනුන්ට හෝ යහපතක්, සිතක් ශාන්තියක්, සහනයක් නොවන බව නියත වශයෙන් දැක්ක හැකි. අඩු ගානේ එක නූල්පොටකවත් ශේෂයකවත් යහපතක් තමන්ටත් අනුන්ටත් ලෝකයාටවත් තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් නිසා ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මෛත්‍රියක් කළොත් කොයි තරම් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවද කියන එකත් දෙපැත්තම කල්පනා කරන්න ඕන. දෙපැත්තම කල්පනා කරලා වැඩකළොත් ආනපාන සති සමාධියේ පිහිටා නියම පාරට වැටෙන්න ඒකම උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ මෛත්‍රිය වඩනවා කියන්නේ ඔය උදේට මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, ඒව නෙමේ. ඒව මේ සම්මතයෙන් ආගමේ හදාගත්ත වැරදි වචන පෙළක් විතරයි. කිසිම ආරයක් අර්ථයක් ඇති දෙයක් උතන නැහැ. ඒ නිසා මේක කාට හරි මෛත්‍රිය වඩන්න ඕන නම් හොඳට මහා රාහුල වාද සූත්‍රයේ 120 වෙනි ඡේදය හොඳට කියවන්න, පොඩි ළමයෙකුට කුඩා රාහුල හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ මේ මෙත්තං හිතේ රාහුල මෙත්තං හිතේ භාවනං භාවයතෝ බුදු හාමුදුරුවෝ කිව්වා ව්‍යාපාදෝසෝ පහිස්සති. තමන්ගේ හිතේ ව්‍යාපාදී කියන්නේ තරහ නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ව්‍යාපාදී කියන්නේ තරහ නෙමෙයි, වැය වෙන පැත්තට තමන් යොමු වෙනවා. ව්‍යාපාද කියන්නේ ව්‍යාපාද, ව්‍යාපන්න චිත්තෝ තරහ නෙමෙයි, වෛරය නෙමෙයි. ඊට ඉස්සෙල්ලා මුල්ම අවස්ථාව ව්‍යාපාදෝසු පහිසති. ඒ වගේ එක එකෙන්ම මෙත්තං කරුණං මුදිතං උපේක්ඛා අසුභං අනිච්ච සංඥං සියලු දෙයින් තමන්ගේ හිතේ තියෙන අර කුණු මුල් තුන ගැලවිලා ඉදිරියට යන සියලු දේ සිද්ධ වෙනවා නිවැරදිව. ඔය හය ආනපාන සති සමාධිය හැටියට කෙනෙකුට නිවැරදිව යුගනද්දව භාවනා කරන්න පුළුවන්.
දිවිනු වහල තින ස්වාමීන් වහන්සේ ඒකම අපිට දැනුණු සතුටක් යලි මතක් වී ආවර්ජිනි කිරීමෙන් අනුසය බිහි වේද?
බිහි වෙන අනුසය කියන්නේ ඒක තමයි පිනවා පිනවා ආමිෂයක් කරගන්නවා. කාම විතක්ක විචාර කියන්නේ ඕක. තමාට ව්‍යාපාද විතක්ක විචාරත් ඔතනින්ම දෙනවා. දැන් අපි අපි හිතමුකෝ අපි කාට හරි මොකක් හරි ඔන්න ඔයගොල්ලන්ගේම කාගේ හරි අපි හිතමුකෝ කේල් කැනක් තියලා කපාගෙන ගියා කියලා. ගිහිල්ලා වස් කවියක් කිව්වා එක්ක පොල් ගැහුවා මොකක් හරි ඔය කාලි කෝවිලට ගිහිල්ලා වස් කවියක් කිව්වා එක්ක පූජා වට්ටියක් තියලා මොකක් හරි ශාපයක් කළා. දැන් ඔන්න ආම කියනවා අන්න අර මිනිහා අර පොල් ගැහුවා ඉඳ අන්න දැන් මිනිහට කකුලක් කැඩිලා එක්ක මොකක් හරි විලා. දැන් මොකද ඕක? ඕකෙන් සතුටු වෙනවා, ආස්වාදයක් ලැබෙන නැද්ද? ඉතින් දැන් එක දෙක තුන වවටත් පත් කරගත්තා. තේරුණාද? අපුඤ්ඤාවි සංඛාර තුනක් කරගත්තා. ගෙවන්න බැරි තරම් පාපයක් උනේ. අර කකුල කැඩුන එකෙන් සතුටුත් උනා. අර පලි ගහලා විශ්වයම කිලුටුත් කරා. මේ වගේ දේවල් තමයි අඥාන බෞද්ධයෝ වුණාට අඥාන මිනිසු කරන්නේ. කල්පනා කරන්න ඕනේ අපි මේ කරන දෙයින් කාටද හොඳක් වෙන්නේ? පලි ගහනකොට, මරලා තෝණි තියෙනකොට, වස් කවි කියනකොට, දෙස් දෙවල් තියෙනකොට මේ සතර මහා භූතයන්ම ප්‍රකම්පිතං සම්පකම්පිතං වෙලා සතර මහා භූතයන්ට දරා ගන්න බැරි තරම් කළු විස කිරණ විස කිරණක් තමන් විසින් නිකුත් කරනවා. හැබැයි සතර මහා භූතය කම්පාවටපත් වෙනවා. ආපහු කාටද මේක ඉන්නේ? තමන්ට කවදා හෝ ඔය තමන් කරපු දේ දැන් ඊට පස්සේ තමන් සමහරිට ඉපදිලා මැරිලා 10-15 වාරක් අර ශාප කරපු එක වෙන කවුරු හරි ශාපයක් කරන එක තමන්ගේ හරි පිටින් යනවා. ඒකයි මේක වෙන්නේ. ඒක තමයි මේක තියෙන මේ කර්ම නියාමයේ කියන එකේ හිතා ගන්න බැරි තරම් විදියක් දෙයක් ආපහු උරුම වෙනවා. ඒක නිසා මේ ජීවිත කාලයේදී ඔය වස් කමියක් කියපු එක නෙමෙයි, සමහර විටක පලි ගාපු එක නෙමෙයි, මීට පෙර කවදා හරි කළත් මේ ගමන වෙන කෙනෙක් වස් කවියක් කළාම කිව්වහම අර සත් මහ බෝධිය ඇහිලා ඒ පුද්ගලයා හරයි අර උපද්ද්‍රවේ ස්වාභාවික උපද්ද්‍රවේ අපලේ ගිනන්නේ. මේක ඒ වගේ මේ කර්ම විෂය ඒ තරම් සංකීර්ණයි, හිතා ගන්න බැරි තරම්. මේක හිතන්න බෑ. කුසල කර්ම කියන්නේ පා කුසල කුසල ධම්ම. ඒක හොඳයි. දැන් මෙහෙමයි, කුසල ධර්මය කරලා මෙනෙහි කරත් තමන්ගේ හිත පිරිසිදු වෙනවා නම් හොඳයි. දැන් කුසල ධර්මයේ නෙමේ පුණ්‍ය කර්මයක් කරලා අපි එතෙන්දී අපිට පුළුවන් කුසල ධර්මය. දැන් ඔයා අපි හිතමුකෝ යහපත් හොඳ වැඩක් කළා, දානයක් දුන්නා, එහෙම නැත්නම් කාට හරි උපකාරයක් උදව්වක් කළා, පිනට දුන්නා, මොනවා හරි. ඒක දැන් සිහිපත් වෙනවා. දැන් දානයක් දුන්නා මාස දෙකකට ඉස්සෙල්ලා. ඒක දැන් සිහිපත් වුණ ගමන් මොකද කරන්න ඕන? දැන් අද සිහිපත් වෙන්නේ. දැන් මේ ධර්ම දේශනාව ඇහිම දැන් ලබන මාසෙ පොයට එනකන් සිහිපත් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ සිහිපත් වුණ ගමන් මොකද කරන්න ඕන? අපි ඒ හිතේ පැහැදීමක් ඇති කරගෙන ඒ පුණ්‍ය ශක්තියෙන් අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන, පුණ්‍ය පාප පහිනස් වෙන්න. එතකොට ඒක කුසල ධර්මයක් බවට තමන්ගේ හිත පිරිසිදු. දැන් බැරි වෙලාවත් අපි පින්කමක් කරලා ඒකෙන් අපි ප්‍රාර්ථනා කළොත් අපිට අර සැප දෙව් සැප රජ සැප සිදු සැප හෝ නිවන් සැප හෝ මොකක් හෝ සැපක් ලබා ගන්න අපි ඉල්ලුවත් ප්‍රාර්ථනා කළොත් මේ පින්කමෙන් මොකද වෙන්නේ? ඒක අකුසල කර්මයක් වෙනවා. එතනම ගුණාභිසංකාරයක් වෙලා අකුසල කර්මයක්. දැන් බෞද්ධයෝ හැටියට ඕවා කියලා දීලා නැහැ. කියලා දීලා තියෙන අනිත් පැත්තට. කියලා දෙන්නෙම පින්කමක් කර කර ප්‍රාර්ථනා කරපල්ල ඉල්ලපල්ල වැඳපල්ල යදපල්ල දෙව් මිනිස් සැප රජ සැප නිතර සැප ලබන්න ඔය පින්කම හේතු ආසනා වේවා කියලා. ඒක තමයි මේ කන පිට ගහගෙන කියන්නේ ආගම කියන්නේ ඕක. ඔක තමයි ආගම. සියලු ආගම් වල කරන්නේ ඔයගේ වැරදි කිසිම මේ බුදුහාමුදුරුව කිව්ව හේතුඵල ධර්මය ශේෂයක්වත් දන්න මිනිසු නෙමෙයි ඔය. පින්කම් කර කර ප්‍රාර්ථනා කර කර යද යද යාචකයෝ හිඟන්න වගේ නිවන ඉල්ලනවා නොපෙන්නන බලවේගවලින්. නිවන තියෙන්නේ කාගාවද? තමන්ගාව. තමන්ගාව තියෙන මේ කළු කිලුටු කෙලෙස් කැත ධර්ම තියෙන තාක්කල් නිවනක් නැහැ. රාගයයි මොහයයි ද්වේෂයයි තියෙන. ඉතින් ඒක නිසා තමන්ගාව තියෙන මේ කළු කැත කිලුටු ගති සාමුලිම අයින් කිරීම තමයි කුසලස්ස උපසම්පදා වෙන මොකක්වත්
නෙමෙයි. අරිහතුන් වහන්සේ රූප සමුදයෝ ආහාර සමුදයෝ පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
රූප සමුදයෝ ආහාර සමුදයෝ ඒක ඇත්ත. රූප කියන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි චතුන්නංච උපාදාය රූපං. අපි ඇහෙන් රූපයක් දැක්කත් කනින් ශබ්ද රූපයක් නාහෙන් ගන්ධ සුවඳ රූපයක් දිවෙන් රස රූපයක් කයෙන් පොට්ටබ්බ පහස රූපයක් මනසෙන් ධම්ම රූපයක් ඔක්කොම රූප. ඒ රූප අපි මේ සමුදය වෙන්නේ ආහාර සඳහා. සිව් පසේ සිව් ආහාර සඳහා විඥාන ආහාර මනෝ සංචේතන ආහාර සම්පස් ආහාර කබලින්කාර ආහාර සඳහා. ඉතින් ඒක නිසා රූප සමුදයෝ කියන්නේ සම්බන්ධයක් ඇති වෙනවා මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දැක්ක අර විඥාණයට ආහාර සංචේතන ආහාර පස් ආහාර ලබා ගැනීම. දැන් මේ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක මේ සියලු භාවනා වැඩසටහන් වලදී මම අවධාරණයෙන් පැහැදිලි කරනවා. භාවනා වැඩසටහන් වලට ආපු අය දන්නවා නිරෝධ කියන්නේ නැති කිරීම නෙමේ. එහෙනම් මොකද්ද? රෝහිතෙන් සංචේතනා පවත්වලා රෝධ ගැහිම නවතර කිරීමයි. දැන් අපි මේ යම් ආකාරයක රෝධ ගැහිම සංචේතනා පැවැත්වීම චිත්ත දීටි දිගේ අපි අර චේතනා සංචේතනා පැවැත්වීම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා දැන් අපි මෙහෙම පොඩ්ඩක් කල්පනා කරමුකෝ. දැන් අර මං උදාහරණයක් දුන්නනේ මේ පොල්ලත්ට යනවා. පොල්ලත් යනකොට එක ගහක් දැක්කනම් ඕක දැන් ඔන්න දැක්කා. එවල හිතුවා එක පාටම මේ වගේ ගහක් මාත් හදාගන්න ඕන. දැන් ඔය ගහ දැන් දැකලා ගෙදෙන් ගෙදරත් ගියා. ගෙදර ගිහිල්ලා ආයි ඔය පොල් ගහ මතක් වුණ ගමන් මොකද වෙන්නේ? ආයි සංචේතනා පාත්තලා ආයි රෝධ ගහලා මේ වගේ පොල් ගහක් මාත් හදාගත්තොත් හොඳයි, අපේ වත්තේ තිබුණොත් හොඳයි. කොහෙන්ද පොල් පැලයක් ගන්නෙ? කොහොමද හදාගන්නේ? මොනවද දාන්න පොර? මේව තමයි රූ. මෙන්න මේක නවත්තන එක නිරෝධ ආහාර නිරෝධෝ රූප නිරෝධ. අර රූපයන්නේ පොල් ගහෙන් දැක්කේ. අර පොල් ගෙඩි 50ක වල්ලක් තියෙන එක මොකද්ද රූප? මේක කල්පනා කරන්න ඕන. අර උපේක්ෂිතක් නැහැ. අර උපාදානය කරගන්න සංචේතන අපාත්තන සංකාර කරන සමුදේ බිහි කරගන්න එකක් තමයි අර සමුදේ තමයි ඕක. ඉතින් ඕක මේ හැබැයි මේ නැටි කරනවා කියන වචනේ නිරෝධ කියන තැනට කවුරු හරි යදුවොත් එතන බුද්ධ දේශනා විවරයි. විකෘති කළා. අද ඔක්කොම ඔය සම්මත අය කියන්නේ නිරෝධ කියන්නේ මොකද්ද? නැටි කොන්නවා. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ වචන හරියට පාවිච්චි කළේ නැත්නම් මේ රෝධ නිරෝධ කරන්න ඕන. වෙන මොකක්වත් නෙමෙයි.
අරිහතුන් වහන්සේ පායාසි නමින් නිරයක් තිබේද? කෙනෙකුගේ රාගයේ ද්වේෂයේ ඇතිවන ලෙස රංගපාන නළු නිලියන් එම නිරයට යනවාද? කරුණාවෙන්
එහෙම කතාවක් යම්ම තැන්වල කියලා තියෙනවා. යම්ම දේශකයොත් කියලා තියෙනවා. එහෙම මේ අර අනුරාගයෙන් අනුන්ගේ රාගය අවුස්සලා තම තමන්ගේ අර රංගණයෙන් නැටුමෙන් අංගපසංග පෙන්වීමෙන් අනුන්ගේ අනුරාගයේ අවසනායට උරුම වෙන්නේ ඔය කියන පායාසි නිරය කියලා ඔය සංගීතකාරයෝ රංගන ශිල්පීන් නාට්‍ය අංගනාවන් තව නොයෙකුත් නැට්ටුවෝ මේ වගේ අය සංගීතකාරයෝ අර අනුරාගයේ අවසන අය මේ වගේ තැනකට යනවා කියලා හැම අටුවාවේ තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ වගේ දෙයක් හේතුඵල හැටියට කියලා තියෙනවා. නමුත් පස්සේ කාලෙක අටුවාවේ තමයි මේ නිරේට යන්නේ මේ අය කියලා කියලා තියෙන්නේ. එහෙම වෙන්නෙම නැහැ. ඒක හුඟක් වෙනස් වෙනවා. මේ කර්ම හේතු ඒක බය වෙන්න එපා. ඒකට හරියට ආනපාන සති සමාධිය වැඩුවොත් ඔය මොනතරම් රංග පෑවත් මොනතරම් සින්දු කිව්වත් ඒ සියල්ලෙන්ම මිදී නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් දැන් හොයාගෙන තියෙනවා. ඒකින්ද බය වෙන්න එපා. දැන් අඟුලිමාල හාමුදුරුවෝ 999 මිනිමරුවත් බුදුහාමුදුරුවෝ හොයලා දුන්නානේ මෙන්න මේක කරාම වැඩේ හරියනවා කියලා. ඉතින් ඒ වගේ මේ මොනවා කළත් මීට පෙර මේ ලෝකේ වරදක් පාපයක් අවැඩක් අසාධාරණයක් නොකළ කෙනෙක් කවුරුවත් හොයාගන්න බෑ. ඒක සාධාරණ. නමුත් දැන් මේක දැනගත්තට පස්සේ මේක මේ වරද නවත්තලා ඒ නිවැරදි ක්‍රමය අයින් කළා. ඒකට ප්‍රතිපක්ෂ වූ යහපත් නිවැරදි ක්‍රමය අනුගමනය කිරීම තමයි නිවන වෙන මොකක්වත්
නෙමෙයි. අරියතුන් වහන්සේ රූපයේ අවස්ථා 11ක් වගේ වේදනාවේ අවස්ථා 11ක් ඒ වගේමද?
කෙටි පැහැදිලි කිරීමක්. රූපයේ අවස්ථා 11ක් තියෙනවා. අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බාහිර කටුක සුමුදු හැටියට 11ක් තියෙනවා. වේදනාවෙත් තියෙනවා 11, සංඥාවෙත් 11ක් තියෙනවා, සංකාරෙත් 11ක් තියෙනවා, විඥානෙත් 11ක් තියෙනවා, පස්සරක් 11, 55ක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේම 11 වෙකින් තියෙනවා.
අරිහතුන් වහන්සේ මෙම ආර්ය ශ්‍රී සද්ධර්මයේ මුණ ගැසීමට ප්‍රථම මම අනාර්ය මාර්ගයේ ගිය අතර වෙනත් අයවද එම මගට යොමු කෙලිමි. නොදැන කරන ලද මෙම වරද සංඝ ભેදයට පසු හසුවන්නේ නම් එය ආනන්තරේ පාප කර්මයක් වන බැවින්
දැන් මෙහෙම එකක් තියෙනවා. තමන් මේ අනාර්ය මාර්ගයේ ගිහිල්ලා ඒ අනාර්ය මාර්ගය තමන් තව කෙනෙකුට කියා දීලා ඒ පුද්ගලයා අතරමං කළා අනාථ වෙලා දැන් ඒකෙන් වලෙන් ගොඩ එන්න බැරි තත්වයකට එක මියපරලෝ ගියා නම් එක අසඤ්ඤ තලයට ගියා නම් තමන්ට ඒකේ පරත්ත තාපන පාපය උරුම වෙනවා. පරත්ත තාපන පාපය අර ආනන්තරීය පාප කර්මයක් වගේම තමයි. එතකොට අත්ත තාපන පාපයයි පරත්ත තාපන පාපයයි දෙකම එකවෙලා අනන්තරික පාප කර්මයක් වගේම ගෙවන්න වෙනවා. හැබැයි දැන් තමන් මේ අනාර්ය මාර්ගයකට පුරුදු වෙලා ඒ අනාර්ය මාර්ගයෙන් යම් ලෞකික සුවයක් ධ්‍යානයක් ලබන්නත් පුළුවන්. ඒ වගේම අනුන්ටත් ඒ ධ්‍යාන ලෞකික සුවය කියලා දෙන්නත් පුළුවන්. නමුත් ඒ අය තාම ජීවත් වෙලා ඉන්නවා නම් මේ වැරදි පැත්තකට ගියේ නැත්නම් ඒවා සියල්ලම දැන් ආනපාන සති සමාධියෙන් ඒ වැරදි පැත්තට ගිය සියලු දෙනාවත් හොඳ පැත්තට ගන්න තමන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා තමන් මේ වැරදි පැත්තට ගියා විතරක් නෙමෙයි අනුන්වත් වැරදි පැත්තට යොමු කළා. දැන් තමන් නිවැරදි පැත්තට හැරුණා. නිවැරදි පැත්තෙන් අනුන්වත් මේ හරි පාරට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකටත් බය වෙන්න ඕනේ නැහැ. ඒකත් මේක ධර්මතාවයක් තියෙන හේතු හරියට කරලා හේතුෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඵලෙිනුත් හේතුව වෙනස් කරගෙන ඵලෙිනු මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා.
අරියදුන් වහන්සේ මාර්යා හෝ මාර දිව්‍ය පුත්‍ර රාජයා යනු කවරෙද්ද? මාර්යා සහ විඥානය අතර සම්බන්ධය පහදා දෙන්න.
දැන් මාර්යා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ නියාම ධර්ම පහක එකතුව තමයි පංච මාර. මොකද්ද නියාම ධර්ම පහ? කර්ම නියාමයේ, ධර්ම නියාමයේ, චිත්ත නියාමයේ, ඍතු නියාමයේ, බීජ නියාමයේ ඔය පහේ එකතුවක් තමයි මාර පාක්ෂික බලවේගයක් හැටියට මාරය හැටියට එන්නේ. හැබැයි මේ මාරය එන්නේ මදුරේ කරා වෙන්නත් පුළුවන්. ඇක්සිඩන්ට් එක වාහනයක් කරා වෙන්න පුළුවන්. සුනාමියක් කරා, ජල ගැලුමක් කරා, න්‍යායයමක් නායයමක් වෙන්නත් පුළුවන්. මාරය එනවා, තමන්ට තේරුම් ගන්න බෑ කොයි පාරෙන් එනවද කියලා. ඒ නිසා ඕනම දෙනක මාරය ඉන්න පුළුවන්. අර කර්ම නියාමය, නියාම ධර්මයක් තියෙනවා ඔකට. ඒ වගේම මාරයකින් ගැලවෙන ධර්ම නියාමයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ওই නියාම ධර්ම පහේ එකතුව තමයි අපි අද ඔය බුද්ධාගමේ මාර සංකල්පයක් හැටියට කියාදෙන්නේ. නමුත් බුද්ධ ධර්මයේ තියෙන්නේ මේ නියාම ධර්ම පහක්, නියත ධර්ම පහක්. නියත ධර්ම පහෙන් අපි ධම්ම නියාමයේ ඉන්නවා නම් අනික් සියලු නියාම ධර්ම වලට අපිට යටත් වෙන්න ඕනේ නෑ. ධර්ම නියාමයේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ, නිවන් මඟ විවුර්ත වෙනවා.
අරිහතුන් වහන්සේ අපල දුරු කර ගැනීම සඳහා බොහෝ දිනා බෝධි පූජා පවත්වති. ඉන්පසු අපල දුරු වෙන්නේයි ප්‍රාර්ථනාවන්ද කරයි. දුරවන්නයි ප්‍රාර්ථනා කරයි. ඉන් කුසල් අත්පත් නොවන බව ඔබ වහන්සේ පවසා ඇත. එසේ නම් ස්වාමීන් වහන්ස, කුසල අත්පත් කර ගනිමින් බෝධි පූජාවක් පවත්වන්නේ කෙසේදයි කාරුණිකව පහදා දෙන්න.
දැන් බෝධි පූජාවක් පැවැත්විය යුත්තේ කාගෙන්වත් බෝධියෙන් හෝ දෙවියන්ගෙන් හෝ බුදු පිළිමෙන් හෝ බෝධියට අධික්‍රහිත යම් බලවේගයකින් හෝ යමක් ප්‍රාර්ථනා කරන්න, ඉල්ලන්න, යදින්න, යාඥා කරන්න, හිඟා ගන්න නෙමෙයි. බෝධි පූජාවක් කරන්නේ අපේ තුන් සිත පහදාගෙන, හිත පිරිසිදු කරගෙන, අපි තුල තියෙන ආත්ම ශක්තිය පිරිසිදු කරගෙන, ඒ ආත්ම ශක්තියට අදාළව සත්‍යක්‍රියාවක් කරලා ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති, ඒ සත්‍යක්‍රියා බලයෙන් යහපතක් වේවා කියන මේ අදිෂ්ඨානය ඇති කර ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් එතන තියෙන්න බෑ, ඇත්තේ නෑ. ඉතින් ඒක නිසා දැන් බෝධි පූජාවක් කරන හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, ඔය බෝධීන් වහන්සේ බුදුහාමුදුරන්ට උපකාර වුණා. මොකටද? අර සියලු කෙලෙස් මුල් උදුරලා නික්ලේශී බවට පත්වෙන. තමන්ට මේක දිගටම කරගන්න බැරි වුණාට ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ බුදුහාමුදුරෝ ඔතෙන්දි කරගත්ත ඒ සියලු කෙලෙස් මුල් උදුරා නික්ලේශී බවට පත්වීම සිහිපත් කරලා තමන්ටත් විනාඩි පහකට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් විනාඩි පහකට ඇති කරගන්න පුළුවන් මනසක් තියෙන කිසි මාර්ගඵලයක් නැති පුද්ගලයෙකුට වුණා. ඒ විදිහට අඩුම වශයෙන් විනාඩි පහක් එහෙම රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්ත්වයේ තමන්ට ඉන්න පුළුවන් නම් ඒ විනාඩි පහ තුල තමන්ගේ හිතෙන් අර යහපතක්, සිතක්, ශාන්තියක් මුළු විශ්වයටම පතුරවන්න සත්‍යක්‍රියා බලයක් පතුරවන්න පුළුවන්. මේ දෙකම කරන්න ඕන. එකක් අර රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක්. ඕකම සමහර අරඤ්ඤගතෝ, අරුක්කු මූලගතෝ, ශුඤ්ඤාගාරගතෝ, අනිසංක ජීදති පල්ලංකං ආභූජිත්වා කියලා කිව්වෙත් මේ කරුණු ඕකම තමයි. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් විනාඩි පහකට පවත්වාගෙන ඊට පස්සේ තමන් මුළු විශ්වයටම මේ බෝධීන් වහන්සේ අභිමුඛ අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ මේ ක්‍රියාවත් සිහිපත් කරලා බුද්ධ ශක්තියට අනුගත වෙලා මුළු විශ්වයටම සුදු කිරණ ශක්තියක්, සත්‍යක්‍රියා බලයක් පතුරවන. ඒ සත්‍යක්‍රියා බලයෙන් ඉස්සෙල්ල පතුරවන්න. ඒ සත්‍යක්‍රියා බලයෙන් තමන්ගේ රෝහලේ රෝගියෙක් ඉන්නවා නම් ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියලා ඒ සත්‍යක්‍රියා බලයෙන් අර රෝගියාටත් යහපතක්, සිතක්, ශාන්තියක්, සහනයක් වේවා, නිරෝගී සුවය ලැබේවා. එක්කො ඒ වගේ දෙයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. ඒක තමන්ගේ ශක්තියයි මේ මතු කරගත්තේ. නැතුව බෝධීන් වහන්සේගේ ශක්තියකුත් නෙමෙයි, දෙවියන්ගේ ශක්තියකුත් නෙමෙයි, බුදු පිළිමේ ශක්තියකුත් නෙමෙයි. කාගේද ශක්තිය? තමන්ගේ ශක්තිය තමන් තුන් සිත පහදා පිරිසිදු කරගත්තාම සත්‍යක්‍රියා බලයක් පතුරවනකොට තමා තුළ තියෙන ශක්තියක් මතු වෙනවා. මෙතෙක් නොවිරු විශාල ශක්තියක්, සුදු කිරණ ශක්තියක් මුළු විශ්වයටම තමන්ට පතුරවන්න හැකියාවක් ශක්තියක් තියෙනවා. ඒකයි බෝධි පූජාවකින් කරන්න ඕන නිවැරදි දේ. ඒ සත්‍ය ක්‍රියාවලින් ආවලාටත් යහපතක් සිතක් ශාන්තියක් සාහනයක් වේවා කියලා කියන්න පුළුවන්. දරුවෙකුට වුණත් පුළුවන්, නෑදෑයෙකුට වුණත් පුළුවන්, රෝගියෙකුට වුණත් පුළුවන්. අවශ්‍යතාවයක් තියෙනවා නම් බෝධීන් වහන්සේ සිහිපත් කළ බෝධිගාවට යන්න ඕනේ. මෙතන ඉඳන්ම සත්‍ය ක්‍රියාවක් කරන්න ඊගාවට පුරුදු වෙනවා. බෝධිය මුලට ගියා වගේ බෝධිය ඉතින් මවාගෙන ඒ සත්‍ය ක්‍රියා බලය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩි දෙකක් ඉඳලා විනාඩි පහක් ඉඳලා ඒ සත්‍ය ක්‍රියා බලෙන් ආවලාටත් යහපතක් සිතක් ශාන්තියක් වේවා. ඒ පුද්ගලයාත් ඒ රෝගයෙන් මිදේවා, නිරෝගී වේවා. ඒ පුද්ගලයාටත් සානයක් සිතක් ශාන්තියක් ලැබේවා. ඒක අර රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ, බැඳීමක් නැහැ, ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලාවක් නැහැ. ඒක බොහොම යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව කරන විශ්ව ශක්තියක් මතු කරගත්ත මේ මිනිහෙකුට කරන්න පුළුවන් ලොකුම මිනිස් ක්‍රියාකාරකම් තුළ කරන්න පුළුවන් ලොකුම යහපත් දේ තමයි මුළු විශ්වයටම මේ වගේ සත්‍ය ක්‍රියා බලයක් පතුරවන්න පුළුවන් නම් අඩු ගාණ දවසකට දෙතුන් වරක්වත් ඒක මුළු විශ්වයටම යහපත්, ඒ සියලු යහපත ලැබෙන්නේ ආපහු කාටද? තමන්ට. ඒක නිසා මේක තමන් තමන්ටම කරගන්න යහපත් දෙයක්. මේ සත්‍ය ක්‍රියා බලේ පැතිරිවි.
අති ගෞරවනීය අරියත් මහන්සර්, භූත ආත්මයක හෝ පෙරේත ආත්මයක සිටින කෙනෙකු එම ආත්මයෙන් අපට මුදවාලිය හැකිද? එසේ නම් එය කුමක් කළ යුතුද?
පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම භූතාත්මයක පෙරේතාත්මයක ඉන්න අය අනුන්ගෙන් පින් බලාපොරොත්තුවෙන්මයි පරදත් උපජීවයෙන් හැටියට ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ අයගේ අර කර්ම ශක්තිය බොහොම බලවත් නම් අපි දෙන පින ඒක ප්‍රමාණවත් වෙන්න නොවෙන්න පුළුවන්. නමුත් නැවත නැවත තවත් ඒ ඥාතියාට කවුරු හරි තමන්ගේ පින කෙනෙක් වෙන්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා අපිටමක පවුලේ දරුවෝ 10 දෙනෙක් ඉන්නවා කියලා, අම්මා හරි තාත්තා හරි භූතයෙක් හරි පෙරේතෙක් හරි වෙලා ඉන්නවා නම් මේ දරුවෝ 10 දෙනාම එක හිටින් එකට උපකාරයක් කරලා පොඩි හෝ පින්කමක් කරලා අඩුගානේ බොහොම සුළු පින්කමක් කරලා මේ සත්‍ය ක්‍රියා බලයක් පතුරවලා 3 සිට 5 දාගෙන ඒ භූතයට හෝ පෙරේතයට ඒ 10 දෙනාම එකතු වෙලා පින් දෙනකොට කැපකොට මුදවා නිදහස් කරන මේ චේතනාවෙන් දින එකක්කින් බැරි වෙන්න පුළුවන්, 2, 3, 4, 5 බැරි වෙන්න පුළුවන්. දිගටම සුමානයක් 2, 10, 15 කරනකොට ඒ භූතයට මේ පිනේ ශක්තිය ලැබිලා එයාව එයාගේ අර කර්මයේ ගෙවිලා යනකොටම එයා ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේක අපි 1 දවසක් කරාට නම් වෙන්නේ නැහැ. නමුත් එක දිගටම පුළුවන් නම් අර ඥාතීන් නායකාරයෝ සියලු දෙනා එකතු වෙලා, ඒකනේ දැන් දූ දරුවෝ 7-8 දෙනෙක් ඉන්නවනේ ඥාතීන් සියලු දෙනා එක්කව වෙලා ඒකාබද්ධව කැපකොට මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන් පින් දෙනකොට හරියනවා. ඒක බුදුහාමුදුරුවෝ තිරෝගුඩ සූත්‍රයේ ඉතා පැහැදිලිව ප්‍රතිකර්මයක් හැටියට කියලා දීලා පෙන්වලා දීලා තියෙනවා. බුදුහාමුදුරුවොත් අනුරාධපුරයට ආවම දේවදූත සූත්‍රයේ මේක පැහැදිලිව කියා දුන්නා.
අවසර අරිහතුන් වහන්ස, සද්දස්ස කුල පුත්‍රයෙකු යයි තමාට තමාගෙන දැනෙන්නේද? එම මට්ටම සෝතාපන්න මාර්ගස්ථයේද
සහමුලින්ම
කරුණාවයි පැහැදිලි කරලා.
සද්දස්ස කුල පුත්‍රස්ස කියන එක තමන්ටයි දැනෙන්න ඕන. සද්දස්ස කුල පුත්‍රස්ස වෙන්න නම් පළවෙනි අවශ්‍යතාවය මනින්ද්‍රිය මතුවෙන්න ඕන. හේතුඵල ධහමට බහාගලපා බලා, එහෙම නැත්නම් සූත්‍ර ධර්මයට බහාගලපා බලන්න ඕන. ණය විනයට සසඳා බලලා කටයුතු කරන්න ඕන. කරන ක්‍රියාව, කතා කරන වචනය, සිතන සිතිවිල්ල තුනම හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරන්න පුළුවන් නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ නම් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස, ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න සියලු සුදුසුකම් දරලා තියෙනවා. සද්දස්ස කුල පුත්තස්සේකට අඩු වෙන්නේ ඊගාවට එක පියවරයි අර බුද්ධ ශක්තියට අනුගත වෙන චත්තාරිමානිඨානානි වලට ගිහිල්ලා ඒ සත්‍ය ක්‍රියාව කරලා ඒ බුද්ධ ශක්තියට අනුගත වීමෙන් සෝතාපට්ටි ඵලය පූර්ණ වෙනවා.
අරිහතුන් වහන්සේ සෝවන් ඵලයට පත්වීමට පෙර ආනපාන කළ යුතුද?
මුලින්නම් අදින්නම් පුළුවන් තරම් සෝතාපට්ටි ඵලයට නූණත් උනත් පෘථග්ජන උනත් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් මොන මාර්ගයටපත් උනත් අරහතුන් වහන්සේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම කළ යුතු එකම භාවනා ක්‍රියාව මොකද්ද? කර්මස්ථානයේ මොකද්ද? ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම. ඒක කොයි වෙලාවේ කොයි ආකාරයෙන් කොයි විදිහෙන් කළත් ආනපාන සති සමාධිය නිවැරදිව කරනවා නම් ප්‍රායෝගිකව කරනවා නම් Tamanටත් යහපත් ලෝකයටත් විශ්වයටත් යහපත්. ඉතින් ඒක නිසා ඒක යහපතක් නිසා කාටවත් ආනපාන සති සමාධියෙන් නියම නිවැරදි විදිහට බුද්ධ භාවනාව හැටියට ආනපාන සති සමාධිය හැබැයි උලන් ඇදීම් පිට කිදීම නෙමෙයි. බඩ පිම්බීම හැකිලිම නෙමෙයි. කසින පිරියම් නෙමෙයි. ඒවා ආනපාන සති සමාධි නෙමෙයි. ඒවා ආනපාන ප්‍රාණයාම. ඉතින් ඒ ආනපාන ප්‍රාණයාමේ තමන්ටවත් අනුන්ටවත් යහපතක් වෙන එක නෑ. තමන්වත් අතරමං වෙනවා අසඤ්ඤතල් වලට ගිහිල්ලා අනුන්ටත් ඒකෙන් අයහපතක් වෙන්නේ. නමුත් ආනපාන සති සමාධි භාවනා බුද්ධ භාවනාවක් හැටියට යුගනද්දව භාවනා කරනවා නම් ඒක තමන්ටත් ඒ මොහොතේ පටන්ම අනුන්ටත් ඒ මොහොතේ පටන්ම ඒක යහපතක් සිතක් ශාන්තියක් සහනයක් සුවයක් සියලු ආකාරයේ සුවපත් වීම වලට මුල.
සබ්බාසව සූත්‍රයේ භාවනීය පහ තබ්බ යන ආනපාන කිරීමක්ද?
ඔව් ආනපාන දැන් සති සම්පජ්ඤංගයේ මුලම තියෙන්නේ. සති සම්පජ්ඤංගය කියන්නේ නැතුව නැවත ආනපාන සති සමාධිය දිගින් දිගටම කරගෙන යනකොට සති සම්පජ්ඤංගය පූර්ණ වෙනවා. සති සම්පජ්ඤංගය තමයි පළවෙනි එක. සති සම්පජ්ඤංගය පූර්ණ වුණාමයි ධම්මවිචය සම්පජ්ඤංගය ඊට පස්සේ විරිය ඊට පස්සේ පීති ඊට පස්සේ පස්සදි ඊට පස්සේ සමාධි ඊට පස්සේ උපේක්ඛා සම්පජ්ඤංගය පූර්ණ වෙනවා.
හරිහතුන් වහන්සේ ආර්ය ආනපාන සති සමාධිය එක තැනකට වී වැඩිය හැකි ක්‍රමයක් තිබේද? එසේ නම් මේ කුමක්ද?
ඒක කරන්න බෑ. එහෙනම් ඉතින් නොකා නොබී ඉන්න ඕන. ඈ පුරුදු වෙන්න ඕන කොහොමද? ඕනම ඉරියව්වකදී ඕනම ගච්ඡන්නවා ඨිතෝවා සයනෝවා නිසින්නවා. එනේ එක තැනකට පුරුදු වෙන්නේ ගල් පිළිමයක් වගේ. ඒක ආර්ය නෙමෙයි අනාර්ය. ඒක කිසිසේත් බුද්ධ භාවනාවක් නැහැ. ඒක අර කසින පිළියම් කිරීමක් කරන නැගිටින්න ඕනේ වුණත් සුමානෙකට පස්සේ හරි නැගිටින්න බෑ. නැගිට ගමන් මොකද වෙන්නේ? අර සුමානෙට අත්තරීව විඥානේ සුමානෙටත් එක්ක කනවා. හවු හවු ගාලා කනවා සුමානෙටත් එක්ක. ওই භාවනාව මැදස්ථාන වලට ගිහිල්ලා සුමානෙ හිටලා ආපු අය ගෙදර ආම් බලන්නකෝ ඔයගොල්ලන් ගෙවල් වලට යනවනේ. ආව ගමන් අර ගිය පුද්ගලයා නෙමෙයි වගේ දහ ගුණයක් විසම දහ ගුණයක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන අන්තවාදී අන්තගාමී පුද්ගලයෙක් බවට පත් වෙලා එන බව. නමුත් මේ නිවැරදි ප්‍රායෝගිකව අපි කරනකොට එහෙම එකක් වෙන්නේ නැහැ. හොඳ අහන්න.
ගෞරවනීය සාමනාස ප්‍රශ්න තුනක් තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය අතිගෞරවනීය අරුහත්තුන් වහන්සේ අනිච්ඡං බයට්ඨේන දුක්ඛං බයට්ඨේන අනත්තං
දුක්ඛං කයට්ඨේන
දුක්ඛං කයට්ඨේන අනත්තං අසරට්ඨේන මෙහි ඇති
අසරට්ඨේන
අසරට්ඨේන
ඔව්
මෙහි ඇති අනිච්ඡං කයට්ඨේන විග්‍රහ කර පහදා දෙනවෙන් කරුණාවෙන්.
ඔව් ඒක ඇත්ත. අනිච්ඡං බයට්ඨේන මේ නිච්ච වුණා තමයි බය වෙන්නේ. දුක්ඛං කයට්ඨේන කපාදමිය කය කියන්නේ කපාදමියතු. අනත්තං අර අසරට්ඨේන අසරට්ඨේන අනත්තං දුක්ඛං කයට්ඨේන නිච්ඡං නිච්ඡං බයට්ඨේන මේක හොඳට තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මේ අට්ඨේන කිව්වේ අට්ඨේන. මේ අට්ඨේන මේ අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය විස්තර කරනකොට තව නොයෙකුත් ආකාරයකට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ බුදුහාමුදුරුවෝ මේ නොයෙක් දේවල් මේක අර්ථ ධර්ම නිරුක්තිය ඇටියට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඔය අනිච්ච දුක්ඛ අනාත්ම විතරක් නෙමේ තව නොයෙකුත් දේවල් ඕකට ගැලපෙන විදිහට විවිධ ආකාරයට විග්‍රහ කරලා විස්තර කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ සියලු දේ වෙන කවුරුත් තේරුම් ගත යුතු නැහැ. තමන් තේරුම් ගන්න ඕන තමන් තුලින්. වෙන මොකක්වත් නෙමෙයි තමන් තුලින් දැක ගන්නයි ඕන කරලා තියෙන්නේ. මේ නිච්ච වුණොත් බයයි. සුඛ වුණොත් ඒක දුකට හැරෙනවා. කැට් ඒක නිසා ඒක කපදමිතු. ඒ වුණා අනත්ත වූ අත්ත වුණොත් ඒක අසාරයි. ඒක විපරිණාමයටපත් වීමත් සමග ඒක අනාත වෙනවා. ඒක තමයි තේරුම් ගතිය.
වෙන ප්‍රශ්නේ ගෞරවනීය අරිහතුන් වහන්ස ආදීනව යන්නේ ආදීනවේ කරුණාවෙන් පහදා දෙන්න.
ඔව් ආදීනව කියපු හැම තැනකම මාර්ගදී භාෂාවේ අවස්ථා නවයක් තුලදී මේ නව අවස්ථා තුලදී ක්‍රමානුකූලව ඒක වේගවත් වෙනවා. ආදීනව අවස්ථාව මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ දෙකකම විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක තමයි අවිද්‍යා පත්‍ය. දෙවෙනි එක තමයි සංකාර පත්‍ය. තුන්වෙනි එක තමයි විඥාන පත්‍ය. හතරවෙනි එක නාම රූප පත්‍ය. පස්වෙනි එක සලආයතන පත්‍ය. හයවෙනි එක සම්පස්ස පත්‍ය. හත්වෙනි එක වේදනා පත්‍ය. අටවෙනි එක තණ්හා පත්‍ය. නවවෙනි එක උපාදාන පත්‍ය. ඔය අවස්ථා නවයම තුල මේක වේගවත් වෙනවා. ජවන්සිත් ජවය වැඩි වෙනවා. ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. රෝධ ගහනවා. රවුම් ගහනවා. වැඩිලා අන්තිමට සම්භවං කියන අර කර්ම බීජක් අලුතෙන් මෙතෙක් නො වූ කර්ම බීජක් සකස් වෙනවා. ඒ සකස් වෙන්න ඉස්සෙල්ලා අවස්ථා නමයක් තියෙනවා. කෙනෙකුට තේරුම් අරගත්තොත් මේකෙන් මිදෙන්න. ඒක තමයි ආදීනව අවස්ථා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. අර අවස්ථා නමයම පහු වුණොත් පුද්ගලයා තුළ ඒක ආයි වෙනස් කරන්න බෑ. අනුසය අලුතෙන් ඉපදිලා ආසය හැටියට තැන්පත් වෙලා ඒක ඒ පුද්ගලයාට කර්මයේ උරුම වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ආදීනව අවස්ථා හොඳට තේරුම් ගන්න ඕන. ආස්වාදයේ තුලත් ඔය අවස්ථා නමයම තමයි අනිච්චන් දුක්ඛන් විපරිණාම තත්වයටපත් වෙලා ආදීනවයක් තමයි උරුමයි. ඒ ආදීනවයි මේ ආදීනවයි දෙකක් නෙමෙයි එකයි.
තුන්වන ප්‍රශ්නය මහාවංශ අටුවාවේ සඳහන් ගැමුණු මහරජ තුසිත දෙව්ලොව උපත ලද බවයි. නමුත් මහාවංශයේ සඳහන් වෙන්නේ මිරිස් ව්‍යංජනයක් සම්බන්ධයෙන් අවසාන මොහොතේ දේශිතක් ලබා අපාගත වූ බවයි. මෙහි වෙනස කුමක්ද?
ඔව් ඉතින් මෙහෙම මහාවංශ අටුවාව පස්සේ ලියපු එකක්. මේක නොයෙකුත් ආකාරයට අපාය ගියා කිව්වා නම් ඒක හොඳ නෑ ගැමුණු මහරජුරු. ඒකින්ද අටුවාව කාර්යය වෙනස් කරා. නමුත් මහාවංශ මුල් මහාවංශයේ තියෙන්නේ මෙන්න මෙහෙම පොඩි වරදක් වෙලා මේ මිරිස් ව්‍යංජනයක් පූජා කරන්න බැරුණා කියන හිත වේගයකින් වේදනාවකින් අර මිරිස් හැටියට මේක මේ වගේ දෙයක් හිතේ කිලුටු බවක් ඇති වෙලා මේ වගේ දෙයක් වුණා කියලා හේතුඵල තමයි ඔය දෙකම කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දෙකම ලියලා තියෙන්නේ පෘථග්ජන පුද්ගලයෝ. මහාවංශේ ලියලා තියෙන්නේ අටුවාව ලියලා තියෙන්නේ දෙකම මගපල්ලාපින් නෙමේ පෘථග්ජන පුද්ගලයෝ. හේතුඵල ධාමයට බහගල්පා බලන්න නොදන්න පුද්ගලයෝ.
අවසන් ප්‍රශ්නය සතර සම්බෝධි පහදා දෙන්න.
මොකද්ද සතර සම්බෝධියන්නේ? ඒ ප්‍රශ්නේ මට නම් තේරෙන්නේ නැහැ. සතර සම්බෝධි කියන්නේ මොකද්ද කියලා. බෝධි තුනක් තියෙනවා. ලෞතර බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ. ඒක මේ ත්‍රිවිධාකාරයේ උතුම් බෝධිය. සම්බෝධි කියන එකේ තේරුම සංභවං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය උදුරා දමන එක තවත් සම්බෝධි කියන කියනවා. ඒ නිසා සතර සම්බෝධි කතාව කොහෙන් හරි අටුවාකාරයකින් වෙන්නේ නැති, අහගන්න නැත්තේ, ලියාගන්න නැත්තේ, තෝරගත් එහෙම එක බුද්ධ දේශනාවෙ නෑ.
ගෞරවනීය අරියතුන් වහන්සේ සෝතාපන්න පුද්ගලයෙක් අතින් සිදුවිය හැකි වැරදි මොනවාද? ඔහුගේ සීලය පරිපූර්ණද?
නෑ.
සංවර සීලය
නෑ. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලය තුළ තාමත් කාමරාග පටික තියෙනවා. රූපරාග, අරූපරාග, මාන තියෙනවා. තව ඒ පුද්ගලයා එකම දේ උනේ ඒ පුද්ගලයාගේ දැක්ම, දෘෂ්ටිය නිවැරදි තත්ත්වයට පත් වුණා. වැරද්ද වැරද්ද හැටියට දන්නවා. තරහ යන එක වැරදි කියලා දන්නවා. ඒකෙන් ඉක්මනට ඉවත් වෙන්න ඕන. රාගෙන් අර ඇලෙන එක උපාදානය කරගෙන ඒක වැරදි, ඒකෙන් ඉවත් වෙන්න ඕන කියලා දන්නවා. නමුත් අර පුරුද්ද නිසා තාම දුරටත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි එකම දේ සතර අපාගත වෙන දෙයක් ඒ පුද්ගලයා අතින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෙන මොකක්වත් නැහැ. හැබැයි ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනයෙන්ම සම්මා දිට්ඨියට පත් වුණාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණ නිසා ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනයෙන්ම මාර්ගය විවෘත කරගත්ත නිවන කරාම යන ඔස්සග්ග පරිණාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා.
අරිහතුන් වහන්ස නොදුනුවත් කම නිසා මෙතෙක් කල අප අදහන ලද ධර්මය කොපමණ දුරකට නිවිරිදිදැයි අපට දැන් නිසි ලෙස වැටහි. ඉතින් ස්වාමින් වහන්ස, අප එකල එම ධර්මයට යොමු කළ අය, ඒ මාර්ගයට යොමු වූ අය අද අප අතරින් වියෝ වී අසඤ්ඤ තලවල සිටී නම් අපට ආනන්තරේ පාප කර්මයකට අසු වේද? එය අපේ මීළඟ ආත්ම භවයේ විපාක දීමට සිදු වේද?
මොකද්ද ප්‍රශ්නයක් නෑ හිටන.
අපට දැන් නිසි ලෙස
අපි කළා ඔය කියන එක කෙනා කළා නම් විතරයි ඒක වෙන්නේ.
ඔව්.
වෙන දැන් ඔයකට උත්තරයක් දුන්නා ඉස්සෙල්ලා ප්‍රශ්නෙකට. තමන් නොකළා නම් තමන් බය වෙන්න එපා. ඒ මිය පරලෝ ගියාය කරා නම් ඒ මිය පරලෝ ගියායට තමයි ඒ ඵල විපාක තියෙන්නේ. තමන් කල්පනා කරගන්න ඕන තමන් අඩු ගානේ මේ ජීවිත කාලෙවත් දැන් කරපු වැරදක් තියෙනවා නම් ඒ වරද දැන් වරදක් හැටියට තේරුම් ගත්තොත් ඒ වරදෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් මාර්ගයක් පිළිවෙතක් තියෙනවා. මේ මාර්ගය දැන් අනුගමනය කරන්න ඕන. තරහා ගැනීම වරදක්. රාගයෙන් ප්‍රියදේට අන්තවාදී අන්තගාමී ලෙස ඇලීම උපාදානය කර ගැනීම වරදක්. ඒක පවත්වන්න බෑ. නවත්වන්න ඒ විදිහට බෑ. ඒ වගේම වැරදි විදිහට මානෙන් සංසන්දනය කරලා වැරදි විදිහට මැනීම වැරදි. අර සෙය්‍යමාන, සදිමාන, උච්චමාන, අභිමාන, හීනමාන, අතිමාන, උද්දච්චමාන මේ මාන වැරදි. ඒක තීරුම් ගත්තොත් ඒ ඇති එතනම නිවන තියෙනවා.
ගෞරවනීය අරියතුන් වහන්සේ, බුද්ධ භාවනාව වැඩසටහනදී කැපකොට නිදහස් කළ හැකිද? එහිදීද ඥාතින් මිදී නිදහස් කළ හැකිදයි?
ඔව්. බුද්ධ භාවනාවේ වැඩසටහනේදී එක ක්‍රමයක් කියා දුන්නා. කරුණු හතරක් කමා කරගෙන මෛත්‍රී කළා, කැපකොට පින් අනුමෝදන් කළා, පින් පවරලා පින්දීමෙන් ඒ අය මුදවා නිදහස් කළා. මේක එක බුද්ධ භාවනාව වැඩසටහනේදී කියා දුන්නට මේක දිගටම එක දිගටම ඒ තමන්ගේ නායකාරයෝ ඥාතීන් මුදවා නිදහස් කරන තුරු සමහර විටක මාස 3ක් 4ක් අවුරුද්දක් දෙකක්ම මේක දිගටම කරන්න පුළුවන්, කරන්න ඕන. තවත් ඉන්න පුළුවන් ඥාතීන් නායකාරයෝ. මේ අනන්ත අප්‍රමාණ සංසාරේ හිතා ගන්න බැරි තරම් නායකාරයෝ ඉන්නවා. උදව් ගත්ත, උපකාර කරපු ණය ගෙවන්න තියන අය ඉන්නවා. ඒ සියලු දෙනාට අපි මේ ජීවිත කාලය තුළම මගපල ලැබුවත් නැතත් මේ ණය ගෙවන එක, මේ කරුණ හතර නිවැරදිව ඉෂ්ට සිද්ධ කරන එක කාටත් යහපත්, තමන්ටත් අනුන්ටත් යහපත්. ඒකේ අයහපතක් වෙන්නේ නැහැ.
අරිහතුන් වහන්සේ, සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ධර්ම දේශනා කිරීමෙන් හා ධර්මයේ ශ්‍රවණය කිරීමේ පින අනුමෝදන් කිරීමට නොහැකි බව. ගරු ස්වාමීන් වහන්සේ මේ ගැන පැහැදිලි කර දෙන්න.
එතන තියෙන්නේ පින කුසලයක් බවටපත් කාලේන ධම්ම ශවණං කාලේන ධම්ම සාගච්ඡා. දැන් මෙතන කාලේන කියන එක දැන් මේ මාගදී භාෂාවේ මුලින් නම් අගටයි බලන්න ඕන. කාලේන කියන්නේ කෙලෙස් නැති කර ගැනීම. ධර්ම ශ්‍රවණය කරන්නේ මොකටද? පිනක් කරන්න නෙමෙයි. කුසලයක් බවට තමන්ගේ හිතේ තියෙන අර වැරදි දේවල් ණය ගන්න දෙනු සියල්ලෙන් මිදී නිදහස් වෙන්නයි ධර්මය ශ්‍රවණය කර. වැරදි දැක්ම දෘෂ්ටිය තමන්ගෙන් සිදුවෙන වැරදි තමා විසින් තේරුම් අරගෙන ඒ වැරදි වලින් මිදී නිදහස් වෙන්නයි ධර්මය ශ්‍රවණය කළේ. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන්නේ ඒ තමන් මෙතෙක් කල වැරදි පිළිවෙතක් ප්‍රතිපදාවක් වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා නම් ඒක වැරද්ද වැරද්ද හැටියට දැනගෙන දැන් කාලාමා සූත්‍රයේ තියෙන්නේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤුප්පසංගිතා ඉමේ ධම්මා කිව්වේ මේ ධර්මය අපි කුසලා කුණුසලා අරහස් කරනවා නම් ඒක භාවිතා කළ යුතුයි ඉමේ ධම්මා අනවජ්ජා මේක සාවජ්ජ වැරදි සහිත නැත්නම් නිවැරදි නම් මේ ප්‍රතිපදාව මේක අනුගමනය ඒක නිසා කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවණං කාලේන සමතෝ කාලේන විපස්සනා හතරෙම තියෙන්නේ කෙලෙස් නැති කිරීම කාලේන කියන්නේ කෙලෙස් නැති කිරීම කෙලෙස් මුල් සදාටම සහ මුලින්ම උදුරා දැමීමට පුළුවන් ඔය කාලේන හතර නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව ආනපාන සමාධිය වඩනවා
ගෞරවනීය අරිහතුන් වහන්සේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර යනු ආනපානමද කරුණාවෙන් පහදා
දෙන්න නෑ සිරිත්‍රි චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ කිසිසේත්ම ආනපාන නෙමෙයි සිරිත්‍රි චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නේ මේ පැවැත්ම මේ සමාජය යහපත් ආකාරයට පවත්වාගෙන යන්නට උපකාර වන දේ සිරිත් විරිත් හැබැයි එතන විරිත් කියන්නේ වෙන් කළා අස් කළ යුතු දේ සිරිත් කියන්නේ ආශ්‍රය කළ යුතු දේ චාරිත්‍ර වාරිත්‍රගේ වාගිනගේ ආයිත්‍යන්නේ අර වෙන් කළා අයින් කළ යුතු දේ සිරිත් කියන්නේ විරිත් කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර කියන එකෙත් යම් ආකාරයක ලෞකික වශයෙන් ආනපානක් තියෙනවා ඒකත් වරදක් නැහැ නමුත් මේ බුද්ධ භාවනාවේ බුද්ධ දේශනාව ආපු ආනපාන කියන එකට වඩා ලෞකික භෞතිකයි මේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් සියලු දේ. ඒවා ලෝකෙ හොඳින් පවත්වාගෙන යන්න සම්මතය පවත්වාගෙන යන්න උපකාර වෙනවා. නමුත් නිවනට ඒ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර යහපත්ේ උපකාර වෙනවා ධර්මයේ තේරුම් අරගෙන කටයුතු කරනවා.
සුරාමේරේ මජ්ජපමා දට්ටානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාරණකෝ පහදා දෙන්න.
සුරා මේරේ කියන්නේ රහමිර. මේ රහමිර කියන එක විභංග ප්‍රකරණේ මහවග්ගපාලියේ විග්‍රහ කරලා තියෙනවා. රහමිර කියන්නේ මේ මත් වෙන ස්වභාවයේ හිතට එන 21 ආකාර වූ මතක් රහමිර හැටියට විග්‍රහ කරලා තියෙනවා. මජ්ජි කියන්නේ මත්වීම. එතකොට මේ මත් වෙන්නේ මද නැවත නැවත අලුතෙන් හිතේ ඇති වෙන්නේ මේ රහ මෙර. රහ මෙර කියන එක පස්සේ කාලෙක ඔය සුරා පානයට පළවන් කරගත්තා. රහ මෙර කියන්නේ සුරා විතරක් නෙමෙයි. මේක රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, දලයෙන් මත් වෙනවා. දුට්ටියෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, යොබ්බණයෙන් මත් වෙනවා, නිරෝගකමෙන් මත් වෙනවා, තනතුරෙන් මත් වෙනවා. මේ වගේ මත් 21ක් තියෙනවා. මේ මත් 21ේ මේකතුව රහ මෙර හැටියට ගැඹුරු පරමාර්ථ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ සියලු දේ නිසා පුද්ගලයෙක් මත් වෙනවා, මත ප්‍රභවය වෙනවා, අලුතෙන් සකස් වෙනවා. ඒකෙන් වේරමණී විරමණී කියන්නේ ඒකෙන් වෙන්වීම. මේකෙන් වෙන්වීම රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් වෙන්වීමමයි සුරාමේරය මජ්ජපමා දට්ටාන. අර ප්‍රමාදයක් ඇති වෙන්නේ මත්වීම අලුතෙන් ප්‍රභවය වීම තමයි ප්‍රමාද කියලා කිව්වේ.
හරි හරි හතුන් වහන්සේ කෙනෙක් යම්කිසි කෙනෙක් තුල කතාවෙන් හෝ ක්‍රියාවෙන් ද්වේෂයක් ඇති කරයි නම් එසේ එම ක්‍රියාව කරන පුද්ගලයාට අකුසලයක් සිදුවේද?
ආයි කියන්නේ ප්‍රශ්නේ
කෙනෙක් යම්කිසි කෙනෙක් තුල
යම්කිසි කෙනෙක් දැන් මේක ඒකයි පැහැදිලි නැත්තේ තමන් කියලා ගම්මුකෝ හා
තුල
තමන් කියලා ගන්න ඕන
කෙනෙකු තවත් කෙනෙකු තුල කතාවෙන් හෝ ක්‍රියාවෙන්
දැන් තමන්ගේ වචනයක් නිසා හෝ ක්‍රියාවක් නිසා අනුන් තුල ද්වේෂයක්
ඇති කරයි නම් එහෙම ක්‍රියාව කරන පුද්ගලයා අකුසලයක් සිදුවේද?
චේතනාහම් වික්කවේ කම්මං වදා. චේතනාව අර මිනිහට රිදවිල්ලක්, කෙනිටිල්ලක්, ශාපකිරිල්ලක්, ඒ මිනිහව පහත් නිවිට්ටෝ. දැන් නිවිට්ටෝ කියන්නේ දැන් අදයාපන්නෝ ඈ ලුද්දෝ ලෝහිත පාණි නිවිට්ටෝ අදයාපන්නෝ හතක් පහතේ ඕකම තමයි ඒ චේතනාවෙන් නම් අර වචනේ අර කතාව අර ක්‍රියාව කලේ ක්‍රියා කරන පුද්ගලයාගේ චේතනාව අනුව චේතනාම් වික්කවේ කම්මං වදාමි කායේන වාචාය මනසා කරෝති අර පදුට්ටේන කියත්වයටපත් වෙනවා ඒ පුද්ගලයාට ඒ පාපය අකුසලයේ උරුම වෙනවා චේතනාව වැරදි චේතනාව අකුසල් සිතා චේතනාව අනික් පුණ්‍යව පහත් කිරීමක් නිවට කමඩපත් කිරීමක් හතක් පහතේ පාත් කළා අවමානෙන් සැලකීමක් මේ අදයාපන්න දයාපන්න බවක් නැහැ හැබැයි ඒ වචනෙම කියන්න පුළුවන් චේතනාව හදාගන්න දරුවෙකුට අම්මා කෙනෙක් සැරකලා මොනවා හරි වචනයක් කියන්නේ අර පහත්කමක් නිවිට නිවට කමක් නැහැ චේතනාව මොකද දරුවා හදාගන්න බුදුහාමුදුරුවොත් බොහෝ පුරුෂයන්ට මෝග පුරුෂයා කිව්වා පහත් කළා සැලකුවා දැන් අර ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුහාමුදුරුව බොහොම ඒ වගේ වචන කතා කරලා තියෙනවා ඒ වගේම අර නොයෙකුත් අර හාමුදුරුවන්ටම මෝග පුරුෂයා කියලා කතා කළා ඒ පුද්ගලයා හදාගන්න අතෝ පුද්ගලයා පහත් කරන්න නෙමෙයි ඒක නිසා ඒ කියන පුද්ගලයාගේ චේතනාව තියෙන ඒ කියන පුද්ගලයායි දැන් අනිත් පුද්ගලයන්ට පේන්නේ නැහැ මේක ඉතින් ඒක නිසා අපි උනත් යම් කිසි පුද්ගලයෙකුට ටිකක් සරල වචනයක් කතා කරන්න දෙන තරයින් නෙමෙයි ඒ පුද්ගලයාව හදා ගන්න පිරිසිදු චේතනාවක් ඇතුව ඉතින් ඒක නිසා ඒක චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියන එක එතෙන්ට නියත වශයෙන්ම අදාළ වෙනවා
ගෞරවනීය අරිහතුන් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු සිව් පිරිස උදෙසා දානය පූජ කිරීමට අවස්ථාවක් නොලැබුණේ විට සකසා පිළිගන්නන ලද දානයකට තුන්සිත පහදාගෙන එය මා විසින් සකසා පූජා කරන ලද්දක් බවට සිතා සහභාගී වීමෙන් දානයක් පූජා කිරීමේ ආනිසංස
ලැබෙයි. සහභාගී වෙන්න පුළුවන් තමන් හදාගෙන ආවත් නොනාවත් එක්ක හදන වෙලාවේ පොඩි පොඩි උදව් උපකාර කරලා පිළිසිදු කරලා ඒ වගේ දේවල් කරලා හරි එහෙම නැත්නම් ඒ වගේ එකට සහභාගී වෙලා එකක් හදාගෙන ආවත් ඇති ඒ වගේ ඒ වගේ අවස්ථාවක මේ සිව්වනක් පිරිසටම දැන් ඇත්ත වශයෙන්ම මෙතන කොටස් පහක් තියෙනවා ඉන්නවා මහා සංඝරත්නය බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වනක් නෙමේ පස්වනක් පිරිසටම දානයක් දෙන්න පුළුවන් මේ ලංකාවේ තියෙන එකම තැන වෙන කොහෙවත් ඔය පස්වනක් පිරිසට මේ ලංකාවේ දානයක් දෙන්න අද බෑ මහා සංඝරත්නයත් බික්කු බික්කුණී උපාසක උපාසිකාත් මේ ඔය මිනිසු නිකන් සීල් රැකියනගෙන හිටියට ඔය පන්සල් වල ඉන්නේ උපා අර බුද්ධ දේශනාව කිව්වපු අර උපාසක උපාසිකා ගති නැහැ. නැත්නම් බික්කු බික්කුණී ගති නැත්නම් එතන සිව්වණක් පිළිසන්නේ පෘථග්ජන පුද්ගලයන්ට දුන්නා වගේ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරගන්න ඕන මේ දානයකට ඒ වගේ තුන්සිත පහදාගෙන තමන්ගේ හිත පහදාගෙන ඒ දානේ මේ පින්කම් දෙනකොට මේ මෙතෙන්ටත් වෙන සමහරු ඉන්න පුළුවන් විකු විකුණී උපාසක උපාසිකා ත්වයට නැතිය ඉන්න පුළුවන් එහෙම කීප දෙනෙකුත් ඉන්නවා නැත්තේ නැහැ මොකද සමහරු වෙනවා මේක අර නිකන් ඔය මෙහෙම මිනිස්සු යනවා වැඩි වාහන නවත්තලා තියෙනවා වැඩි එහෙමත් ඇහිලා බලන මිනිස්සුත් ඉන්නවා නියම වශයෙන්ම ධර්මයේ ගන්න අර බික්කු බික්කුණී ගති තමන් තුල ඇති කරගන්න මේ ධර්මය අහලා තමන්ගේ හිත පිරිසිදු කරගන්න පිරිස විතරයි බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වන පිරිස වෙන්නේ. ඉතින් ඒ පිරිසට දානය දෙන එක කාටත් යහපත් තුන්සිත පහදාගෙන තමන්ගේ හිතේ පැහැදීමක් ඇතුව දානය දෙන්න පුළුවන්. එතකොට දෙපැත්තෙම පිරිස දෙකම අර දානය දෙන්නොත් දානය බාර ගන්නොත් දෙපැත්තම හිත පිරිසිදු කරගන්න දානය ගත්තොත් දානය බෙදුවොත් දානය දුන්නොත් දානය වැළඳුවොත් පටිසංකායන සෝ මනසිකාරෙන් ඒක බුදුහාමුදුරුව කිව්වා ඉතාමත්ම උසස්ම දානමය පින්කම දෙන්න පුළුවන් කරන්න පුළුවන් කියලා.
අරිහතුන් වහන්සේ බුද්ධ ශක්තියට අනුගත වීම යනු කුමක්ද? බුද්ධ ශක්තිය ඇති ඒ ස්ථාන හතරට ගොස් එම එම ස්ථාන වලට ගොස් බුද්ධ ශක්තියට අනුගත වන හැටි පහදා දෙන්න.
මේක නම් දැන් අදත් කිව්වා, දැන් ඉසල බෝධි පූජාවක් තියෙන හැටි කියා දුන්නේ. ඒකම තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ තැන. ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන තැන, අතීත සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තියන් මනෝමය කායන් කේන්ද්‍රගත වෙලා තියෙන තැනට ගිහිල්ලා. හැබැයි සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත් වූ අයට පමණයි නියම ප්‍රතිඵලයක් ලබා ගන්න, මගඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. පෘථග්ජන පුද්ගලයෝ ගියාට වරදක් නැහැ, යන්න එපයි කියලා අපි කොයි වෙලාවකක් කියන්නේ. නමුත් සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වෙනවා නම් හේතුඵල ධර්මයට බහා ගලපා ණය විනයට සසඳා බලන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. ඒ නිසා අපි මේ භාවනා වැඩසටහන්, මේ ධර්ම දේශනා සියල්ල මේ පවත්වන්නේ මිනිසුන්ව සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් කරවන්න අවශ්‍ය දැනුම දැක්ම අවශ්‍ය දේ ලබා දෙන්න. ඊට පස්සේ තමන්ට පුළුවන් ඒ චත්තාරිමානි ඒ ස්ථානවලට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න. අනුගත වුණාට පස්සේ තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි තමන් මාර්ගඵලයකට අවමසෙන් සෝතාපට්ටි ඵලයට පත් වූ බව. මෙතන එහෙම විශාල පිරිසක් දැන් ඉන්නවා. ඒ අය ඒ තත්ත්වයට පත් වෙලා එහෙම තමන්ට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් තමන් අර අන්තවාදී අන්තගාමී ලෙස ඇලීමක් ගැටීමක් මුලාවක් නැහැ. නියම වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන තියෙනවා. නිබ්බිදා වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා තරහා ගන්න නැහැ. තරහා කෙනෙකුට මෛත්‍රිය වඩනවා. රාගයක් එන්නේ නැහැ. අසුභාන සිතිය වඩනවා. අර අස්මානයක් එන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කරනවා. බැඳීමක් ඇලීමක් නැහැ. ගැටීමක් නැහැ. නිබ්බිදා කියන தත්වය Tamanට තේරෙනවා. ඒක තමයි සද්දස්ස කුල පුත්තස්ස தත්වයට පත් වූ කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි.
ගෞරවණීය අරිහතුන් වහන්සේ, මෙවැනි පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවක එම ශ්‍රවණයට බාධා කරන කෙනෙකු හෝ දරුවෙකු ධර්මය ඇසීමට පැමිණි සිටින සම්මදෘෂ්ටි දෙවිවරුන්ගෙන් නොයෙකුත් කරදර දඬුවම් ඇති වෙනවා.
ඔව්, ඉදින්න වෙනවා.
එසේ දඬුවම්
ටික පුළුවන්. ඒක නිසා තමන්ගේ කුඩා කුඩා දරුවන් වුණත් මේ වගේ තැන්වලදී අනුන්ගේ ධර්මශ්‍රවණයට බාධා වන විදිහට ඒ දරුව පාලනය කරගත්තේ නැත්නම් හසුරුවාගත්තේ නැත්නම් ඒක තමන්ටත් දරුවටත් දෙන්නටම ඉස්සරහට ඉදිරියට යන්නම් බාධක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බොහොම යහපත් චේතනාවකින් පිරිසිදු සිතකින් කියන්නේ තම තමන්ගේ දරුවෝ තාම ඒගොල්ලෝ නොදන්නා අය. ඒ නොදන්නා අයට අපි දන්නා අය ඒ වගේ පාප කර්ම අකුසල් අවැඩ අනුන්ට බාධා කිරීම කරන්න එපා. තමන්ට කවද හරි තමන්ගේ නිවනටම කරු වෙනවා, බාධක වෙනවා වුවත්. ඉතින් ඒක නිසා එකක් තේරුම් ගන්න ඕන. ඒක නිසා ඒ දරුවෝ එක්කගෙන එනවා නම් ඒ දරුවෝ මේ වගේ තැන්වලට බාධා නොවන විදිහට තමන් නවත්ත ගන්න, පවත්ත ගන්න, තියාගන්න, දැනගන්න ඕන.
ගෞරවණීය අරිහතුන් වහන්ස, විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අර්ථය පැහැදිලි කර දෙන්න.
දැන් මේක විනීය ලෝකේ කියන්නේ එකක්, අභිජ්ජා දෝමනස්සං කියන්නේ ඒකේ ප්‍රතිඵලය. අභිජ්ජා කියන්නේ දැඩි ආශාව, ඉච්ඡ අභිඉච්ඡ. ඒකේ අනිත් පැත්ත තමයි දෙවෙනි වේශය තමයි දෝමනස්සය. ඒ දෙකම නැති කරගන්න පුළුවන් ආතාපි සම්පජානෝ සතිමා පළවෙනි එක හේතුඵල ධාමයට බහගලපා බැලීම, ණය විනයට සසඳා ක්‍රියා කිරීම තමයි විනීය ලෝකේ. එනිසා මේක දෙකක්. මේකනවා යෝ ධම්මෝ යෝ විනයෝ. එහෙමනම් ධම්ම විනේ ගා දන්ති, ධම්ම විනේ කේවලිනෝ. තව නොයෙකුත් ආකාරයට බුද්ධ භාෂිතේ නොයෙක් තැන්වල කියලා තියෙනවා ධර්මය සහ විනය. මේ දෙකම තමයි ආතාපි සම්පජානෝ සතිමා හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම, ණය විනයට සසඳා විනේ පිටා අර ලෝකෙන් මිදී නිදහස් වීම. විනය ලෝකෙ අඳුරෙන් මිදී නිදහස් වීම.
අරිහතුන් වහන්ස, දේවදත්ත තෙරුන් ගැන කරුණාවෙන් පහදා දෙන්න.
මොකද්ද දන්නේ?
දේවදත්ත තෙරුන් ගැන කියන්නේ
මට කියන්න බෑ මොකක්ද. මම වැඩකුත් නැහැ නේ කියලා. දැන් මේ අපි හොඳ යහපත් මිනිහෙක්ගේ ක්‍රියාකාරකම් ගැන කියනවා නම් පහදා දෙනවා නම් ඒක හොඳයි. නරක මිනිහෙක් අපි මොනවා කරන්නේද? මොනවට කියන්නේද? වැඩක්ම නැහැ. අහන්නත් එපා, දැනගන්නත් එපා. දේවදත්ත දරිම් කෙනෙක් හිටියෙත් නැහැ කියලා හිතුවත් කමක් නැහැ. මොනවටද? අපි වැඩක් නැහැනේ. අපි හොඳ මිනිහෙක් ඉන්නවා. හොඳ මිනිහෙක්ගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිතේල යවුවා නම් හරි. නමුත් දේවදත්ත හාමුදුරුවෝ නරක වැඩම නිකලි අපායන් මිනිහෙක් නම් ඕක ඇහුවට කමක් නැහැ, ඒක කරගන්න.
ගෞරවනීය අරිහතුන් වහන්සේ, මම ලස්සන යමක් දැක්කාම සංඥාවක් සමග සංචේතනාවක් ඇති වෙනවා. මේ සමග විචිකිච්ඡතාවයක්.
ඕකේ වචනයක් කියවනේ ලස්සන.
ඔව්.
ලස් කියන්නේ මොකෝ? ලය අර සොම්නසෙන් අර පිනවන දේ. ලස්සන. ඉතින් ඒක නිසා මේ ලස්සන කියන වචනේම තියෙනවා ලය අර සනසන කියන්නේ ඒක තාවකාලිකව සුවයක් දෙන දෙයක්. ලස්සන. ඉතින් ඒක නිසා අර ඔය කියපු දේ රාගයෙන් මෝහෙන් කරන දෙයක්.
කියවන්න සම්.
වැඩක් නැහැ ඉතින් ඔවා කියවලා. නිකන් කාලේ වැය වෙනවා විතරයි.
මෙතෙක් ගෞරවනීය මහා ප්‍රඥානයන් වහන්ස, මෙතෙක් අප සියලු දෙනා විසින් විශ්වයට මුදාහල සියලු යහපත් චිත්ත කිරණ ශක්තිය හේතු කොටගෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබීමට රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ හෙළබිමේ සිටින සීලම් සද්දස කුල පුත්තස්ස හට ධර්මයේ බෙදා හැරීම සඳහා ඔබ වහන්සේගෙන් ඉදිරි ශාසනය කටයුතු කිරීම සඳහාද ඔබ වහන්සේගේ සියලු අදිෂ්ඨාන ශක්තියින් සපලීම සඳහාද ඔබ සියලු යහපත් පිරිසුදු චිත්ත කිරණ ශක්තිය හා පුණ්‍ය ශක්තියට හේතු වේවා. ඒ එක්කම අතිගෞරවනීය අපගේ ගුරු හිමිපාණන් වහන්ස අපට සත්තාබෝධය ලබා ගැනීමට මඟ පෙන්වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගීව සුවසේ මෙම දේශන කටයුතු කරගෙන යෑමට ශක්තිය වාසනාව හිමි වේවා. අප සියලු දෙනා මෙසේ හදපිරි කරුණාවෙන් සද්ධාවෙන් සුභාශිංසනය කර සිටින්නෙමු. සාදු 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 සාදු.
අපිට දැන් රාජ්‍ය අනුග්‍රහය කියන කතාව උත් ඔතන කිව්වනේ. ඇත්ත වශයෙන්ම ඉසිම් බැස්සගල නියම තැනට ගියහම සියලු දේ රාජ්‍ය අනුග්‍රහයෙන් අපිට සිද්ධ වුණේ. පුද්ගලයෝ නෙමෙයි මේ, ජනාධිපති, අගමැති, මන්ත්‍රීවරු, ඇමතිවරු නෙමෙයි රාජ්‍ය අනුග්‍රහය කියන්නේ. රජය කියන්නේ මේ දැන් අපිට නොයෙකුත් අය කැමැත්තෙන්ම බොහොම අවංකව සිතට එකඟව හමුදාවේ ඒ ආඥා පුත්‍ර වන්නේ ආඥාපති ඇතුළු සියලු නිලධාරි මහතුන් අපිට නෙමෙයි, මට නෙමෙයි, ආම්දුරන්ටත් නෙමෙයි, කාටද? මේ මහජනයාට ඒ රාජ්‍යානුග්‍රහය කරලා දුන්නා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය, ඒ රෝහල්වල වෛද්‍යවරු 100 ගණනක් ඇවිල්ලා හිටියා. ඒ රජයේ වෛද්‍යවරු එයා සියලු රෝගීන්ට සියලු අනුග්‍රහයන් දක්වලා සියලු දේවල් කරලා දුන්නා. ඒ වගේම ඒ එතන මේ ඒ ප්‍රදේශයේ තිබිච්ච සියලු රජයේ ආයතන ඒ යහපත් පිරිසිදු කාර්යයට රාජ්‍යානුග්‍රහය දුන්නා. එන්නේ ඒක තමයි රාජ්‍යානුග්‍රහය. නැතුව මේ දේශපාලකෙක් ඇහිලා කතාවක් කරන එක රාජ්‍යානුග්‍රහයක් නෙමෙයි. වචනකින් ආවක මෙහෙමයි කියන එක හෝ ඕක නවත්තන්න කියන එක ඒක රාජ්‍යානුග්‍රහය නෙමෙයි. ඒක නිසා පුද්ගලයෙකුගෙන් අපි කීයටවත් පුද්ගලික අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි මේක පොඩි අත්හදා බැලීමක් ටෙස්ට් එකක් තමයි කළේ. දැන් සියලු රාජ්‍යානුග්‍රහය එතෙන්දි කිසිම කරදරයක් නැතුව දැන් ඉසිම් බැස්සගල සතියක් ඒ විශ්ව කිරණ ශක්තිය තියෙන ඒ ස්ථානයේ ඒ නිර්මල බුද්ධ ශක්තිය තියෙන ස්ථානයේ මේ භාවනා වැඩසටහන කළා. ඒකට සහභාගී වෙච්ච අය මෙතනත් අඩු ගානේ 1000ක් විතර ඇති. එතෙන්ට 3800ක් පමණ මේ ගිහි උපාසක උපාසිකා මහත්තුරු, ඒ වගේම ස්වාමීන් වහන්සේලාත් 60-70 ගානක්, සිල්මෑණියොත් 60ක් විතර සහභාගී වුණා. ඒ සියලු දෙනාට රාජ්‍යානුග්‍රහය නිවැරදිව ලැබුණා. ඒක හොඳටම ඇති, ඒක තමයි රාජ්‍ය අනුග්‍රහය. ඊට වැඩිය ඉහළ දෙයක් අපි කාගෙන්වත් කිසිසේත් අපි බලාපොරොත්තුනේ නැහැ ඒයිගෙන්. නමුත් ඒ අය කැමැත්තෙන්ම ස්වයං ස්වේච්ඡාවෙන්ම කිසි පඩියක් වියදමක් මොකක්වත් ලාභයක් ප්‍රතිලාභයක් මොකවත් නැතුව ඒ සියලු කටයුතු සියලුවටන් සියලු දේ කරලා බොහොම පිරිසිදුව ඒ වැඩේ කරලා දුන්නා. එච්චර සම අවශ්‍යතාවය. ඉතින් ඒක නිසා අපි කාගෙන්වත් මේ රජය කියලා පුද්ගලයෙක්ගෙන් යම් අනුග්‍රහයක් මේ වචනකින්වත් ඇමතිවරයෙක්ගෙන් ජනාධිපතිගෙන් අගමැතිගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වාර සම්මත බුද්ධ ආගමේ ආමුදුරුවරු තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ. ඒවා අපිට ඕනේ නැහැ, අපිට වැඩකුත් නැහැ, අපි ඒවෙන් බලාපොරොත්තු වුත් නැහැ. එයාවත් ධර්මය අහලා ධර්මය ගන්න ඕන නම් ඒක විතරයි අපි කියන්නේ, අපි ඒක විතරයි දේශනා කරන්නේ. අපිට නැතුව කිසිම අනුග්‍රහයක් පුද්ගලික අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි එහෙනම්. අවස ගිලම්පස තියනද? දැන් මේ ධර්ම දේශනාව තව විනාඩි ගානකින් අවසන් කරනවා. අපි සත්‍යක්‍රියාවක් කරලා විනාඩි 3ක් 4ක් ඊට පස්සේ පින් අනුමෝදන් කරලා මේ අවසන් කළාම පහල ගිලම්පස සකස් කරලා තියනවලු ඒ දානේ අද දානේ දුන්න පින්නතුන් සියලු දෙනාට ඒ ගිලම්පසත් අරගෙන ඒ මොනාරි බීමක් සකස් කරලා ඇති ඒකත් අරගෙන තමන්ට යන්න පුළුවන්. හොඳයි එහෙනම් දැන් අවස්ථාව තියෙන්නේ මේ සත්‍යක්‍රියාබලයක් පැතිරවීමට සියලු දෙනා එක් සිතක් ඇතුව එක් සිතින් තුන් සිත පහදවාගෙන තමන්ගේ ඒ සත්‍යක්‍රියාබලය පතුරවන්න ඕන. සියලුම දෙනා රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තුන් සිත පහදාගත්ත අවස්ථාවක් මේක. මේ පින්වතුන් කවුරු ධර්මයේ බණ අහලා තියෙනවා, ඒ නිසා ඕනම කෙනෙකුට මගපල ලැබූ නොලැබූ සියලු දෙනාට පුළුවන්කම තියෙනවා විනාඩි 4කට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පවත්වාගෙන ඒ විනාඩි ගන්න තුර මේ විශ්වයට ආපෝ තේජෝ මහායෝ වායෝ පඨවි මහා භූතවලට සියලු තත්වයන්ට සියලු බලවේගවලට සියලු භූත වේත දෙවි දේවතාවුන් මිනිස්සුන්ට සියලු තත්වයන්ට තිරස්චීන සියලු සත්වයන්ට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. මේ සත්‍යක්‍රියා බලයෙන් ඒ සියලු දෙනාටම යහපත සිත ශාන්තිය සුවය සහනය ලැබේවා කියන මේ සත්‍යක්‍රියා බලය සෑම කෙනෙක්ම විශ්වයට පතුරන්න තමන්ගේ කිරණ ශක්තියක් සුදු කිරණ ශක්තියක් පතුරවලා කවුරුත් සාදුකාර දීලා විනාඩි 3ක් සත්‍යක්‍රියාව පතුරවන්න. හොඳයි කවුරුත් සාදුකාරයක් දෙන්න. සියලු දෙනාගේම කායික මානසික පාරිශුද්ධතාවය සඳහාම මේ සත්‍යක්‍රියා බලය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා. මේ විශ්වයේ වාසය කරන සියලුම භූත ප්‍රේත පිසාච ආදී වූ අමනුෂ්‍ය දෙවි කොටස්, මනුෂ්‍ය, තිරස්චීන සියලු සත්වයන්ටම, සියලු පණ ඇති සියලු සත්වයන්ටම මේ සත්‍යක්‍රියා බලයෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා, සුවයෙන් සුවයට පත්වන්නට මේ සත්‍යක්‍රියා බලය, මේ මානසික සත්‍යක්‍රියා බලය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා. දැන් තියෙන්නේ අවසාන පියවර. අද උදේ හිල් දානමේ පින්කම, දවල් දානමේ පින්කම, ඒ සියලු දානමේ පින්කම් අවස ගිලම්පස් පූජාව, ඒ අනිල් මහත්මා, අනිල් පෙර මහත්මා ඇතුළු ඒ පින්වත් පිරිස, ඒ අයගේ පවුල්වල පිරිස දැන් දින ගණනක ඉඳන් මේක සහභාගි වෙලා, අනිල් මහත්තයා පිටරට හිටිය රස්සාව කරන්නේ මේ ලංකාවට ඇවිල්ලා මේ වැඩ කටයුතු සියල්ල බලාගෙන කරලා ඒ ලංකාවේ ඉන්න සියලු ඥාතීන් එකතු කරගෙන ඇවිල්ලා එයාගේ උදව් උපකාරය හේතුව සියලු දේවල් සකසා මේ බොහොම මේ පින්වතුන්ට ඒ දානමය පින්කම කළා. ඒ නිසා අපි ඒ අනිල් මහත්මයාටත්, ඒ අයගේ නමින් මිය පරලෝකයේ පින් බලාපොරොත්තු වන නොවන සියලු දෙනාටත්, මේ සියලු දෙනාගේ ඒකාබද්ධ පිරිසිදු චිත්ත ශක්තියෙන් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ සියලු දෙනාටම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීමට, ඒ සියලු දෙනාටම යහපතක් සිතක් ශාන්තියක් වන්නටම මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, උදව් වේවා, හේතු වාසනා වේවා. ඒ වගේම අපි මෙතෙන්දී සිහිපත් කරන්න ඕන ඉසිම්බස්සගල ඒ භාවනා වැඩසටහන. අපි මෙතෙක් මේ අවුරුදු තුනක් තුළ කරපු භාවනා වැඩසටහන් සියල්ලටම වඩා බොහොම පිරිසක්ගේ සහභාගියත් තයත්, ඒ වගේම හැම කෙනෙකුටම යහපතක් සිතක් ශාන්තියක් ලැබුණා. ඒ විශ්ව කිරණ ශක්තිය ඒ සියලු දේවල් වලට මූලික වූ ඒ බොහෝ පිරිසක් ඉන්නවා, මම නම් වශයෙන් සඳහන් නොකළත් ඒ සියලු දෙනාටත් අපි මෙතෙන්දිත් පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නට ඒ බලය, ඒ කිරණ ශක්තියේ බලය, ඒ බුද්ධ ශක්තියේ බලය හේතු ආසනා වේවා, උපකාර වේවා. ඒ වගේම මේ භාවනා වැඩසටහනට සහභාගී වූ ඔබ සැමගේ නමින් මිය පරලොව ගිය අනන්ත අප්‍රමාණ ඥාතීන් පින් ගන්නට පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා ඒ තම තමන්ගේ නමින් මිය පරලොව ගිය මේ ජීවිත කාලය තුළ පමණක් නෙමේ, අතීත අනන්ත අප්‍රමාණ සංසාරවලත් තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට අපි එකසේ සමසේ පොදුවේ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ සියලු දෙනාටම තම තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පින කැපකොට ඒ අය මුදවා නිදහස් කිරීමේ ඒකායන චේතනාවෙන්ම පින් දීලා පින් පවරලා ඒ සියලු දෙනාටත් යහපතක් කරලා ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නටම මේ පින උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා. අද මේ පිනතුන් කල්පනා කරගන්න ඕන මේ වගේ ගොඩනැගිලි හතරා නොයෙකුත් ආකාරයෙන් මේ ගොඩනැගිලි වල මේ වගේ පහසුකම් ඇතුව මේ ඉන්න සකස් කළා. බොහොම පිරිසිදුව බොහෝ පිරිසකගේ උදව් උපකාර ලැබුණා. ඒ සියලු දෙනාත් ඒ වගේම කුසියේ උයලා සකස් කළා, කෑම බෙදලා, ස්වයං පණ්ඩියක් නැතුව ස්වයං මේ සේවයක් කරන ඒ සියලු දෙනාටත් යහපත් චේතනාවක් ඇතුව මේ දානමේ පුන් මේ ධර්ම දානමේ පින්කමට මේ ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටත් අවසාන වශයෙන් ඒ අයගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නටම මේ පින උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා. මේ ගාථාවන් කියලා පින් දෙන්න. ittavataca i sambadam punya sampada sabbe deva udantu sabba sampatti siddhi එත්තාවතාචං හි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධි එත්තාවතාචං හි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තානු උන්තු සබ්බ සම්පත්ති සිද්ධි ඉදම්මේ ඥාතීනං සුඛිතා උන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං තෝ සුඛිතා උන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං ඕතු සුඛිතා උන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤක මාමේ බාල සමාගම සතං සමාගම තුයාව නිබ්බාන පක්ඛිය
සාදු 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 සීලවන්තං ගුණවන්තං යක්ෂයන් මනුස්සරං දුර්ලභේන මයාලක්කං පස්සුතින් වන්දුතින් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං